තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කොහමද?
මෙහෙට නම් තියෙන්නේ නිකන් වැහිබර කාල ගුණයක්. අර අපි කොහොම හරි තිය යැපෙනවා. කොහමද ওই පැත්තේ?
පිටත් අද වහිනවා විනිපෙග් වලට නම්.
ඔව්.
ටොරොන්ටෝ මෙහෙට අවුයි සැහෙන. ටොරොන්ටෝ වලට.
අපි අවුවැස්ස බල්ලා බෑ අපි වැඩි කරගෙන යා.
හොඳයි ස්වාමීන් වහන්සේ. එමනම් ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි මුලින්ම යොදාගෙන තියෙන කමඨහන් ප්‍රශ්න සාකච්ඡාව ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන් සාදු සාදු සාදු.
හොඳයි, පටන් අරගනිමු ඈ.
හරි. එහෙනම් ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න එකයි තියෙන්නේ. කරටි ප්‍රශ්න තියෙනවා නම් ලෑස්ති කරගෙන ඉන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙන් පස්සේ අත උසලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාවේ අද්දකීම් පිළිබඳ විස්තර කිරීම. සක්මන් භාවනාව. දෙපා වල අවසාන දැනීමට සිහිය පිහිටුවා සක්මන ආරම්භ කළෙමි. සිත වැඩිපුර ඇදී යන සිතුවිලි මවන සිතට බොහෝ විට සිහිය යොමු වේ. කය පුරා පවතින කම්පනද චංචලද ප්‍රකටව පවතී. විටින් විට දෙපා වල දැනීමේ ඇති සිතේ විටින් විට දෙපා වල දැනීමේ ඇති සිතේ ගෙවී යාමටද සතිය යොමු විය. සිතුවිලිද බොඳ වී තනියම ඇවිදින කයක් දෙස පිටින් බලා සිටින කෙනෙකුසේ බලා සිටියෙමි. ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ සක්මන් භාවනාව පරියංක භාවනාව. සතිමත් සක්මනකින් පසු පහසුවෙන් වාඩි වී කය දෙස බැලුවෙමි. සියුම් මතුවන කම්පන චංචල වලට සිත යොමු විය. කිහිප වාරයක්ම ඉතා සියුම් ගැසීමකින් කම්පන චංචල වලට සිත පැමිණුනි. මෙසේ පැමිණෙන සිතේ කම්පන චංචල පිළිබඳ වැටහීම ගෙවමින් පවතින බව නිරීක්ෂණය විය. ඉඳහිට සිතුවිල්ල දිගේ ගොස් ගැස්සෙන බවද මතකය. කම්පන චංචල නොදැනී ගොස් ඉතා සියුම් වේදනාවත් සියුම් වේදනාවත් ශබ්දත් පැහැදිලි නොවූ සිතුවිලිත් දුරින් දුරින් ඇති ලෙස වැටහුණි. මෙවිට ඇති වූයේ එක තැන නතර වී ඇති හැඟීමකි. දවස පුරා බොහෝ විට සිතුවිලි මවන සිතට සිහිය යොමු වේ. කම්පන චංචල ප්‍රකටව පවතින විට හා බාහිරින් ඇති දේද කම්පනය වන බව අත්දැක්කෙමි. වැරදි ඇතොත් පෙන්වා දී ගෞරවනීය ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔය තියර පරියංකේදී හෝ භාවනාවේදී ඉඳගෙන ඔය සිදුවෙන දේවල් වලදී වැරද්දක් මොකක්වත් නැහැ. ඒ අර සිදුවෙන දේවල් අනුව අපේ හිතේ ඇති වෙන පාට මාරු වෙන එක තමයි අපිට දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒකෙදී සක්මණ ගැන කියනකොට කියනවා මගේ ඒ අරමුණ දිහා බලාගෙන හිතේ ගෙවීමක් සිද්ධ වෙනවා කියලා. ඉතියේ හිතේ ගෙවීමයි අරමුණේ ගෙවීමයි 100%ක්ව සමානයි. හිතේ විචිත්‍ර භාවයයි කයේ අරමුණේ විචිත්‍ර භාවයයි 100%ක්ව සමානයි. අරමුණ නිර්වාණයි විරාග රහිතයි කියනකොට හිතත් නිර්වාණයි විරාගයි. ඉතියේ මේ දෙකේදී අපි දෙදිනදා ජීවිතේ උනන්දු කරවන්නේ අර රාග සහිත උනන්දු සහිත හිත පිනවන හිත. ඉතින් ඒ නිසා අරමුණ සත්‍ය පෙන්නාගෙන එනකොට නැත්නම් වේග ශක්තිය අඩු වේගට යනකොට කම්මැලි වීම තමයි මාරයයි කියන්නේ. ඒක භාවනාවේ ප්‍රයෝජනයක්. ඒක ඒ අනුව තව උනන්දු වෙලා මේ ඕනෙම අරමුණක් දිහා බලනකොට ඒකේ නීරස ගතිය අඩු වෙලා නීරස ගතිය වැඩිනවා. සිද්ධි බහුල ගතිය වැඩි වෙලා අඩු වෙලා සාමාන්‍ය තල තුනාවකටපත් වෙනවා. අන්නේ දේ දකින්න ඒ අරමුණත් එක්ක මිති හිතත් ඒ පරිණාමයටපත් වෙනවා. අන්න එකට ඒ ලෑස්ති මනස තමයි අපි මේ භාවනාවේ දිනු කරන්නේ. ඒ දේ කාට සිද්ධ වෙනවා? ආධුනිකයට සිද්ධ වෙනවා, ප්‍රවීණයට සිද්ධ වෙනවා. නමුත් ඒ සිද්ධ වෙනට අර හිත වර්ණගන්නේලා මේක හොඳයි මේක නරකයි මේක රුචි මේක අරුචි කියලා අර හිතේ ඇති වෙන ඒ කෝලම තමයි. එතන හිතේ ඇතිවෙනේ ආරූඩේ තමයි අපිට දැක ගන්න බැරි. ඒක තමන්ගේම නිසා ඒක තමන්ට දැක ගන්න අමාරු. නමුත් මේ රචනයේ විදියට ඒක පිළිබඳව සෑහෙන අවබෝධයක් තියෙන බව පේනවා. ඉතින් එහෙම අවබෝධයක් ඇති වුණාට පස්සේ පේන්නේ හිතට ඕන දේ තමයි. දේවල් ඕන තරම් ලෝකේ තියෙනවා. තමන් අහුලා ගන්නේ තමන්ට ඕන දේ තමයි. ඒක ලියලා ඊ අනුව කෑ ගහන. මට අහුනේ මේකයි, අරගොල්ලන්ට අහුනේ නෑ, අර එහෙමයි කියලා. නමුත් ඒ අසුලා ගැනීම වරණය අපේ චරිතයත් එක්කම බැඳිලා තියෙනවා. ඉතින් කවුරු භවනා කරුවත් වෙන්නේ නම් ওই ටික තමයි. නමුත් ඒ අනුව එක එකනා දෙන අර්ථකතන වෙනස් නිසා අපි මේ කමඨාන් සුද්ධ කිරීම කියලා සාකච්ඡා අනුගහිතය කියලා වෙලා ගන්නවා. අපි දැකපු දේ සහ අපි දැකපු දේ පිළිබඳව අපි හෙලි කරන මත පුළුවන් තරම් බුදු මතයත් එක්ක සම්පාත කරගන්නයි මේ කරන්නේ. ඒ නිසා ආනාපානදී චංචල කම්පන කාට මත වෙලා ඉවත් තුනී වෙලා ගුරුසු මධ්‍යස්ත තුනී තත්ත්ව වෙනවා. එහෙම නැත්නම් රුචි අරුචි වෙනවා. එහෙම නැත්නම් ළඟ දුර වෙනවා. යගේක පැතිකඩ 11ක් බුදුජානනාංශයෙන් පෙන්ලා තියෙන තියම් අපි මේ පැතිකඩ 11ම දකින්නකොට සමහරකට කැමති වෙනවා, සමහරට අකමැති වෙනවා. අකමැති වෙන්නේ ඉබේම වාරණය වෙනවා. අකමැති දේ නොපෙනී යනවා. ඒකට කමති, කැමැති කියන වචන දෙක තියෙනවා. නක්කමති කියලා කියන්නේ අපි ඒක ඉවසන්නේ නැහැ, කැමති නැහැ. ඉතින් ඒ දෙ පේන්නේ නැහැ. ලෝකේ තියෙන දේවල් වලින් අපි මේ සතුටින් වාර්තා කරන්නේ අපි කැමති දේ දැක්කොත් තමයි. අකමැති දේ දැක්කොත් වාර්තා කරන්න වීමත් අවාසනාවන්ත දෙයක් විදිහට පෙන්වන්නේ. ඉතින් ඒක අපේ ඇටුවම් බහැපු දෙයක්. ඒවයි ලැබෙන්නේ අර්ථකථන අනුව තමයි. පිටියේ ක්‍රිකට් ගහනකොට කමෙන්ටේටර් තමයි ඒ හැම එකක්ම විස්තර කරලා දෙන්නේ. ඒ වගේම අපේ ඇතුලේ කමෙන්ටේටර් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කමෙන්ටේටර් හැම වෙලාවෙම බයස්. එක්කටි හෝම් ටීම් එකට නැත්නම් විසිටින් ටීම් එකට බයස්. ඉතින් නිසා අපි සිලෙක්ට් කරනවා කවුද කමෙන්ටේටර් කියලා. ඉතින් ඒ අනුව තමයි ක්‍රිකට් ගානකත් එක වෙනස්, කමෙන්ටේටර් වෙනස්. ඉතින් ඒක බලන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට තව අනිත් කෙනෙක් මේ මොකාටද මේ කතා කරන්නේ, මොකටද මේ ඇදෙන්නේ, මොකාටද කේල් ගහ කන දයන්නේ, පොල් ගහ කන දයන්නේ කියලා බලන්න පුළුවන්. ඉතින් ඒක ලොකු දැනුමක්. විශේෂයෙන්ම දේශපාලනයට, විශේෂයෙන්ම සමාජ විද්‍යාවට, විශේෂයෙන්ම අපි පිරිසක් එක්ක ජීවත් වෙනකොට නම් ඒක දැනගන්න නම් මේ තමන්ගේ හිතේ මේ හැමදාම පේන ඇවිදිල්ල, හැමදාම පේන හුස්මට හිත වර්ණ ගැන්වෙන්නේ නැහැටි දකින්න ඒකේ ඌරුව පේන තියෙන අය රචනේ. ඒකට අපි කියන්නේ ඒක මේ භවනා ලෝකේ කියන්නේ ඒක දැක ගැනීම සඳහා ඇති සූදානම් මනස. සූදානම් ශරීරය කියලා එකක් තියෙන ස්කවුටින් වල උගන්වන්නේ. ආන්න ඒක තව තව දියුණු කරන්න කියලා කියන්නේ. එච්චරයි.
ඒකට ප්‍රශ්න නම් එපමණයි තියෙන්නේ ස්වාමීන් වහන්ස. චින්තා හිතියරච්චි වාගේ මයික් එක කමෙන්ට් කරන්න මම ඇක්සස් දෙන්නම්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. ස්වාමීන් වහන්ස මට පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා මේ වීරය ගැන. සාමාන්‍යයෙන් මම අර්ධ පර්යාංකයක තමයි බුදු පිළිමයක් ඉස්සරහා භාවනා කරන්නේ සාමාන්‍යයෙන්. දැන් අර මට තේරෙනවා නිකන් ශ්‍රද්ධාව, සීලය එහෙම ටිකක් බොඳ වෙලා යන ගතිය තේරෙනවා. ඒක නිසා පොඩ්ඩක් එතනට යන්නත් පොඩි කියන්නේ එච්චරම අර ශ්‍රද්ධාව අඩු නිසා එතනටම යන්න ඕනේ කියන ගතියත් අඩු වෙලා තියෙනවා. ඊටත් වැඩිය ඇත්තටම දැන් අර නින්දට වැටෙනවා, හැරෙනවා කියන අර ගැස්සෙන එක ගොඩාක් නිකන් විනාඩි 30ක් 40ක් විතර වෙනවා. මම හිතන්නේ විනාඩි 40ක් විතර වෙනකොට වගේ නිකන් කොන්දට අමාරුයි අර ගැස්සිලා ගැස්සිලා ගොඩස්සරයක් වෙන නිසා. ඉතින් මම පුටුවක මේ වාඩි වෙලා භාවනා කරන්න ගත්ත හේතු වෙලා ඉන්නකොට අර ගැස්සෙන එක වෙන්නේ නැති නිසා. ඉතින් එහෙම කරගෙන යනවා ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ එහෙම කරන එක ඇවිල්ලා මේ වීර ඕනට වැඩි අඩු කිරීමක්ද? දැන් මම අර මෙතන කොහොමත් කම්මැලි කම ඇති වෙන තැනක් නිසා ඒකට යට වුණා වගේද කියලා මට හිතෙනවා. මේ එහෙම තත්වයක් වෙනවද කියලා මේ පුටුවේ ඉඳන් කරනකොට.
ඔය ඉතින් වීර්ය පැත්තෙන් බලන්න එපා, සතිය පැත්තෙන් බලන්න. පරියංකේ බිම ගහලා අද්ද පරියංකේ ඉන්න එකද පුටුවේ ඉන්නකොටද වැඩි අවදි භාවයක් වැඩි සතියක් තියෙන්නේ කියලා. වීර්ය පැත්තෙන් හරි, සමාධිය පැත්තෙන් හරි, සද්ධා පැත්තෙන් හරි, ප්‍රඥා හැටි බැලුවොත් පටලවා ගන්න චරිතයක් ඔය. ඒ වගේම පැටලෙන චරිතත් එක්කත් පැටලෙන චරිතයක්. ඉතින් ඒගොල්ලන් මැද භාවත තමයි සත්‍ය කියන්නේ. ඒ නිසා බිම්බි බිඳ ගන්නකොටද පුටුවක හේත් වෙනකොටද සත්‍ය වැඩිපුර තියෙන්නේ කියලා බලන්නේ ශ්‍රද්ධාව අඩු වෙනවා වීර්ය අඩු වෙනවා දැක්කන ඒ සත්‍ය තමයි. ඒ වගේම කොන්ද වැටිලා වැටිලා වැටලා කොන්ද රිදෙනවා කියන එක සත්‍ය තමයි. ඊට පස්සේ පුටුවක ඉඳගත්තාම වීර්ය අඩු වෙයිද කියලා දැනෙනත් සත්‍යයෙන් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා එක්කෝගේම හරහා දුන සත්‍ය ගැන කතා කරන්න. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ හුඟ වෙලාවට. ප්‍රශ්නේ තමන් අතේ උත්තරේ තමන් අතේනේ. ඒ නිසා ඉරියව මොක වුණත් එතෙන්දී සත්‍ය වර්ධනයක් වෙනවද කියලා බලන්න තොරතුරු මැදි ගැතිය පේනවා. හැබැයි ඒ තොරතුරු විවෘතයි. දිගට කරනකොට ඒ තොරතුරු පෙනේ. ඒක නිසා ඒ හැමදේම සතියේ තේමාවෙන් බලන්න ගත්තොත් නොබෝ කාලකින්ම ප්‍රශ්නත් එක්කම උත්තරේ ලැබෙනවා. නැත්තම් ප්‍රශ්න තමන් ගාව උත්තරේ හොයන්න වෙන කෙනෙක් හොයන්න ඕනේ. දිග ගමනක්. ඒ ඔක්කොම දිග ගමන් වැල්වට අරන් එන්නේ සතිය අමතක වෙච්චාම තමයි. සතිය හරිම නිරවුල්, සතිය හරිම ඍජුයි, සතිය හරිම සරලයි. ඒ නිසා සතිය මුල් කරගෙන ඔය අත්දැකීමෙන් දිගට කරගෙන යන්න කියලා කියනවා.
එහෙම සම්මස සත්‍ය නම් තියෙන බව ඒකට පැතිරිලා වගේ තියෙන බව වැටහෙනවා. මේ අර සත්‍යයෙන්ම තමයි මට තේරෙනවා නිකන් ස්ට්‍රෙස් ගතියක් වගේ එනවා කියන එකත් තේරෙනවා. ප්‍රපංච වෙනවා කියලා තේරෙනවා. ඉතින් ඒකේ ඉන්නවා භාවනාවේදී ගොඩක් දුරට ප්‍රපංච වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ ගොඩක් ප්‍රපංච වෙන බව පේනවා. ඉතින් ඒකට පොඩ්ඩක් ගැටීමක් වගේ තියෙනවා හිතේ. ඒක නවතින්නේ නැහැනේ. ඒක දිගටම මම ඒකට අහුවලා ඉන්නවනේ කියන එකට වගේ. මේ ඒක පේන්නේ සතියෙන් කියලාත් මට වැටහෙනවා. හැබැයි ඒක ඉවරයක් නැහැ. ඒක නඩු වෙන්නේ නැහැ කියන එක පේනවා.
ප්‍රපංච කරන මිනිස්සු ආශ්‍රය කරන්න එපා. ප්‍රපංච කරන පරිසරයේ ඉන්න එපා. තමන් තනියම ප්‍රපංච කරන එක හොඳයි. ඒ වගේ ප්‍රපංච කරන පරිසරයක පිරිසක ඉන්නවට වැඩියි. ඒකල දැම්ම ප්‍රපංච කරනවා කියලා දන්න එක හොඳයි. නොදන්න ප්‍රපංච කරනවට වැඩියි. ඔක්කොම සතියේ අලංකාර තමයි. ඉතින් ඒ ටිකම දිනු කරගන්න, ඒ ටික දිනු කරගන්න ප්‍රපංච පිළිබඳ පාඩම මදි තව. අත්දැකීම් මදි. ඒ නිසා යන පාර හරිනම් විනාඩි 40ක් හරි කමන්නේ දඟල දඟල කොන්ද බැටරින එක නතර වෙනවනම් ඒක කරන්න. එතෙන්ට යන්න අරින්න. ඒ ටික මේ සතිශීර්ෂයෙන් කරන්න කියන එක තමයි කියන්නේ තියෙන්නේ. ඔය ආයක දීපු උත්තරේ හරි.
එහෙම සෝමනස්.
බොහොම පිටරුවන් සර්ණයි. තරුවන් සර්ණයි.
ඉවන් සර්ණ සෝමනස්. සෝමනස් තව ප්‍රශ්නයක් ලිඛිත ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා මගේ ඊමේල් එකට. ඒකත් මම අහලා ඊට පස්සේ සුරංගනීට මම අවස්ථාව දෙන්නම් සරහ කමන්නත් සුරංගනී අවසරයි. පරයන්කේ ආනාපාන සති භාවනාව කරගෙන යමි. ගාථා සජ්ජානා කර අවසානයේ මම දැන් මෙතන කියා සිටින විට හුස්ම රැල්ල නොදෙනේ. අනතුරුව අඳුරු සහිත තැනක මද වේලාවක් සිට අඩක් ආලෝකවත් නිසසල අවකාශයකට තල්ලු වේ. එහි උපේක්ෂාවෙන් සිටින විට සිරුර සැහැල්ලු වීමත් සමග කය නොදෙනී යයි. සතිය හොඳින් පවතින නිසා රූප සංඥා වේදනා චේතනා නැමැති නොමැති බව ප්‍රත්‍යක්ෂ වේ. සංඛාරද නොමැත. මෙලෙස හිස් බැල්මෙන් සිටින විට මට නොදැනීම යම් වේලාවකදී මගේ මේ දැනෙන ස්වභාවය මටත් හොරා නැතිව යයි. පැයකට ආසන්න කාලයක් නිර්වින්දන තත්ත්වයක සිටි බව දැනගන්නේ භාවනාවෙන් හදිස්සියෙන් අවදිවන විටය. මෙලෙස සිදුවන්නේ සතිය ගෙවි යන නිසාද? ඔබ වහන්සේගේ මේ චක්‍ර ලෙස නැවත නැවත අත්දකින ලෙස අවවාද කරන නිසා එලෙස කරන විට මෙම තත්ත්වය ගැන කැමැත්තක් නිවහන ලෙස දැනේ. පරක හදිස්සියේ නිර්වින්දනයේ නවදවීමට සිදු වුණ විට ඇස් ඇරීමට බලවත් විරෝධයක් දැනුනි. මා සිතුවේ චක්‍රය අවසාන වීමට පෙර බාධාව සිදුවීම නිසා එය සිදු වූ බවය. ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් දෙපනම ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
මේ වෙන සිද්ධිය පිළිබඳව තියෙන මත විමසීම් කමෙන්ටරිස් මනාපමනාප තමයි බාධා කරන්නේ. ඒ වුණාට දිගට කරනවා නම් ඒ බාධාව තුරුවන් වෙනවා. තුනි වෙනවා. ඉතින් ඒ නිසා එහෙම කලින් අවදිනාට කමන්නේ තමන් කරපු දෙයක් නෙවෙයිනේ. ඒක තමයි චක්‍රය කියන්නේ. තමන් කරනවා නම් ඒක චක්‍ර වෙන්නේ නැහැ. කරනවා නම් ඒක හුර හතරස් වෙන්නේ. ඒ නිසා එන්නේ වෙන දේ කාගේ න්‍යාය පත්‍රයට අනුවද සිද්ධ වෙන්නේ. ඒ අනුව මම පශ්චාත්තාපේලා මොකද්ද ඇති වෙඩේ. ඒව සාමාන්‍ය තර්ක ඥාන කියලා කියනවා. ඉතින් අනුව බලලා මේ චක්‍රයට දිගින් දිගට බැලීම තමයි මේකට උත්තරේ. ඒ සඳහා ඉවසීමේ කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීනි. සුරංගනි, ඔබේ මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන්.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
අවසරයි.
මම භාවනාව සුපුරුදු විදිහට කරගෙන යනවා. සක්මන පයත් දැනෙනවා, වටේ පිටේ සියලුම දේවලුත් මට හැහෙනවා. ඒ වුණාට බාධාවක් නැහැ. ඒක කරගෙන යනවා. පරියන්කයත් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. දැන් කම්පන චංචලත් දැනෙන්නේ නැතුව යනවා. එහෙම ගිහිල්ලා හිස් බවකට යනවා. ඒ හිස් භවයේ දවස පැය බොහෝ විට ඉන්නවා. සමහර වෙලාවට නින්ද ගිහින් ඇහැරුණා වගේත් වෙන දවසක් තියෙනවා. ඒත් ඉතින් පශ්චාත්තාපයක් නැහැ වෙනද වගේ. භාවනා පැය දෙක කරගෙන යනවා. තවත් මම තව ටිකක් භාවනා කරනවා ඊට අමතරවත්. ඒ වුණාට මම බණ අහනවා. බණ අහනකොට දැන් පහුගිය ටිකේම ඔබ වහන්සේත් කිව්වා සීලය ගැන, සංකල්ප ගැන. එතකොට අපේ විතක්ක කොයි විදිහටද වෙනස් කරගන්න ඕන කියන එක ගැන චන්ද්‍රරත්න හාමුදුරුවෝ පහුගිය දවස්වල කියලා දුන්නා. දැන් ඕවත් එක්ක බලනකොට මට දැනෙන දේ තමයි අපි එන සිතවිලි දිහා බලාගෙන ඉන්නකොට ඒ සිතවිලි වලට සමසිත පිහිටවනකොට අපි ඒ සිතවිලි කෙලින්ම නැවතුෙන් නැතුව ඒකට හෙවෙන්න ඇරලා වගේ බලන් හිටියා. දැන් භාවනාවේදී එහෙම හිටියට සාමාන්‍ය ජීවිතේදී අපි කරන දේවල් බොහෝ වෙලාවට මගේ රුචිය ජය ගන්නවා. මට පාලනය කරගන්න බෑ ආයතන, විශේෂයෙන්ම හැකන දෙක. මේ ඒවා මගේ රුචියත් එක්ක තමා ගොඩක් වෙලාවට යන්නේ. එතකොට මට දැනෙනවා මේ භාවනාවේ මං කළ යුතු දේ මගේ අතින් වෙන්නේ නැහැ, මං රුචියට යට වෙනවා කියන එක. එතකොට ඒවා කොහොම හරි දැන් චන්ද්‍රරත්න හාමුදුරුවෝ ගිය සුමානේ කිව්වා දිව හපාගෙන හරි අවසානයේ වශයෙන් ඒවා නවත්ත ගන්න ඕන කියලා. ඒ වුණාට මට එහෙම කිරීමක් මගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. මන් රුචියට යට වෙනවා කියන එක මන් දකිනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී කියනවා පජානාති වෙන්න කියලා. එතකොට අපි ඒ දේවල් දැකීමින් ඒක දැකලා හඳුනාගෙන නවතිනවද? ඒවා නැත්තම් අපි බාහිරෙන් අවීරයෙන් නවත්ත ගන්න ඕනද අපේ ඒ චර්ය රටාවල් කියන එක මම දැනගන්න කැමතියි.
දෙකම කරන්න. දෙකම කෙරුවට පාඩුවක් නැහැ. කොයි එක කෙරුවත් වෙන්නේ එකයි. ඒ වගේම රුචිය ජය ගන්නවනේ. ඉතින් ජයගෙන ඉවරයිනේ. ඉතින් රුචිය නේ ජය ගන්න තියෙන්නේ. ඒ නිසා රුචිය ජය ගන්නවනම් ඔහොම ඇඳා හො ගෑමනක් එන්න විදියක් නැහැ. අඩු ගන්න. භාවනා නොකරන කෙනෙකුටත් එන්න විදියක් නැහැ. භාවනා කරන කෙනා මගේ රුචිය ජය ගත්තා නම් ඉතින් මොකද්ද තියෙන චෝදනාව? එහෙනම් කියන්නේ නෝ මගේ රුචිය වැරදි කියලා. ඒක දැනගත්ත එකේ භාවනාව ලොකුම දෙයක්. බල්ල තටමලා බලන්න. තටමන් නැතුව බලන්න. දෙකම කරලා බලන්න. තව අවුරුද්දක් දෙකක් ජීවත් වෙන්නේ මරණ ගන්න නැහැ නේ. මොකද්ද හදිස්සිය?
එහෙමයි ස්වාමීන් වහන්සේ. උනාට සමහරු කතා භාවනාව ගැන කතා කරපුවම කියන්නේ මට තියෙන්නේ ප්‍රඥා මුඛයෙන් තියෙන විචිකිච්ඡාවක් කියලා.
හොඳයි. ඒක දැනගත්ත එක ලොකු දෙයක් නේ ගෑනියා. ගෑනියා කෝක දැනගත්ත නම් ආයි නිවන් දකින්න ඕනේ නැහැ. දෝක දන්නවනම් මොකද ඕක දැන ගන්න පුළුවන් නම් භාවනාව බුදු ආමඳුරෝ ඉන්නවා. ඉතින් ඒකට අකමැති දෙ ඉතින්.
නෑ මම කියනවා කියමුකෝ ඒකට අකමැති. මට ඒවා පාලනය කරගන්න බැරිකම නම්
තියෙනවා. පාලනය කරගන්න බැරි එක තමයි අනත්තයි කියලා කියයි. ඉතින් බුදුහාර ඒක කියලා නෙපිරුණම් පැවි. පාලනය කරගන්න පුළුවන් කියලා පිරුණම් පැවල්. ඔබ බුදු ආමරට උඩ යන්න හදනවාද?
අනේ අම්මේ නෑ ස්වාමීනි.
ඒ නම් මොනවද මේ අඳා හොගන්නේ? ඉබේ නිකන් කෙඳිරි ගෑවෙනවා. අනේ
ඵලයන් සුරංගනියන්නේ. එන දෙයක් දිහා බලාගෙන හිටියම හරි. අනේ
ඵලයන් සුරංගනියන්නේ. මොනවා හරි දෙයකින් ප්‍රශ්නයක් හදා ගන්නවා. මොනවා හරි දෙයකින් ප්‍රශ්නයක් හදා ගන්නවා. හදාගෙන ඉවරලා ඉතින් අඬවෝ ගන්නෝ, චර්චුරු ගන්නෝ, නාහේ පියාගත්තේ නැතුව වගේ. මොනව කරන්නේ? මටත් දැන් ඔය අහලා 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 උත්තර එන්නේ නිකන් අනායාසෙම වගේ. ඒක බැඩේම මේ කරදරයක් නැති වෙච්ච මෙච්චර ලෝකෙ මේ කොරෝනා තියෙනවා. මෙච්චර මේ ලෝකෙ මේ ආර්ථික උද්දමන තියෙනවා. මේ බලන්ඩකෝ මගේ රුචිය හරි ගිහිල්ලා. ඔන්න ප්‍රශ්නේ. නේතු
නේ
බස ඉන්න හසතේ රුවන් සර්මයි අපි යනවා ඊගායක් කරාට නිරෝෂ්
දෙරුවන් සර්මයි ස්වාමීන් වහන්ස බන්දුල සොයිසා
අවසරයි ස්වාමීන් වහන්ස මට මේ වාසිකයේ දිනෙදා කටයුතු වලදී පොඩි උපදෙසක් ගන්න ඕන මේ මට සවනස මේ ඊයේ කෙනෙක් කියලා තිබුණා මගේ මේ WhatsApp එකට යම් කිසි පණිවිඩයක් මේ ලංකාව ගැන. ඉතින් මම ඇත්තටම බොහොම අඩුවෙන් WhatsApp messages බලන්නේ. නමුත් ඒක දැකලා මම විවෘත කරෙත් නෑ වගේ. හැබැයි ඒක එහෙම පැත්තක තියලා අද උදේ මම නැගිට්නම් සවනස ඉතින් ලොකුවට මේ හිතේ යනවා ඒක ගැන කතන්දර. එදෙස මට මේ ඒ පුද්ගලයා හදන්න ඕන ඒ පුද්ගලයාට ලියන්න ඕන ලෝකේ හදන්න ඕන දි විවිධ දේවල් යනවා. හැබැයි ඒකම සංස මට මතක් වුණා මේ පහු කිටික මං බණක් ඇහුවා වංශිකේ මේ දුක ගැන. ඇයි මට මේක ලෝකේ තාත්තෙ මෙහෙම නැයි මේක බාර ගන්න බැරි මේ මගේ හිතත් පෙළෙනවා කියලා. ඉතින් මයික හැබැයි එහෙම බාර ගන්නවා කිව්ව ගමන් බොහොම දුරට හිත නිකන් සැහැල්ලු වුණා කියලා මට තේරුණා. ඉතින් සවනංශ මේ මට අහන්න ඔබ වහන්සේකින් මට ඒ කියන්නේ මගේ ගැටලුව ඉවර වුණා. නමුත් ඒ වෙලාවක මම මේ සතියද එතන ඉදිරිපත් වුණේ එහෙම නැත්නම් මගේ මෝඩ ප්‍රඥාවක් වගේ එකක් ඉදිරියට ආවද කියලාත් මට නිකන් එහෙම සිතුවිල්ලක් ආවා. ඉතින් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති කොහොමද මේ අපි මේ ප්‍රතිපදාව ගෙනේ අපිට මේ දුක කියන එක සම්බන්ධ කරගන්න හැටි ඔබ වහන්සේගෙන් අවසර ලැබෙනවා.
ඔය විදිහට බීරෙක් වගේ නෑහෙන කෙනෙක් වගේ ගොළුවෙක් වගේ ඉඳලා බේරෙන්න කියනකොට බුදුරජාණන් වහන්සේ අපි අපහසුටපත් කරනවාද? එහෙම නැත්නම් අපි මේ මේ බීරියලියට වේනා ගායනා කරුවා වගේ දීකටපත් වෙනවාද? එහෙම නැත්නම් ඒ අතරමැද අපිට අපේ දිනචරියාව කරදරයක් නැතුව කරතයි. WhatsApp බැලුවත් මේකේ පණිවිඩෙන් සැලෙන්නේ නැහැ. ඒ වගේම පණිවිඩකාරයට උත්තර දෙන්න යන්නෙත් නැහැ. බලපු තොගේම මෝඩකම. ඔය එකක්වත් මේ නිවන් දකින්න ලියපු WhatsApp එහෙම දැකලා තියෙනවද කවදාකවත්? ඔය ඇරියන කණු කන්දලයක් අරගෙන තමන් කිපිච්ච දෙයක් තව කෙනෙක් කිපීම සඳහා මේ ගා ගන්නවා. සංක්‍රමණික රෝග කොරෝනා වලට ටිකක් භයානකයි. ඉතින් ඒක මේ ඒ WhatsApp account එක වහලා දැම්මයි කියලා නිවන් දකින්න නැහැ. පාඩුවක් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ WhatsApp කියලා වෙනම mentality එකක් තියෙනවා. ඒ mentality එක ප්‍රපංච mentality එකක්. ඒක හැම වෙලාවෙම මේ Taman එක ඉන්න කට්ටියගේ කක්ක කරලා ගහ ගන්න මේ මේ දැන් අපේ වයසේදී ඒක අල්ලන්නේ නැහැ දැන්. අපි ටිකක් වයසයිනේ දැන්. දැන් WhatsApp තිබිච්චාවයි. ඒ ගා ගන්න ඕනේ කට්ටිය ගා ගත්තට අපිට ප්‍රශ්න නැහැ. අපි හොදන්න යන්න ඕනෙත් නැහැ. WhatsApp තිබුණයි ප්‍රශ්නිකුත් නැහැ. ඉතින් ඒක ගණන් ගන්න නැතුව ඉන්න ගතිය හොඳද නරකද කියලා අපි තාම ජීවත් වෙනානේ. අපේ ජීවිතේ ඉදිරි කාලේ අපි ඔයක ගත්ත විනිශ්චයට වග වෙනවා. ඒකට කියන්නේ සදාචාරාත්මක වගවීම කිය. ඉතින් ඒක පරිේශණයේ කොටසක් කරගන්න. කොටසක් කරන WhatsApp බැලුවත් කමක් නැහැ. නොබැලුවත් කමක් නැහැ. ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව අපිට තියෙන ජන්ම දායාදයක්. ඒක මෝඩකමක්ද නැද්ද කියන තමයි අපේ ජීවිතේ වග වෙන්නේ. ආජීවයේ වග වෙන්නේ ඒසවම කරගෙන යම් බලන්න.
සන්නස එතන මට මේ තේරිච්ච දේ මගේ මේ මනසේ තියෙන පොඩි දුක කියන එකට අකමැත්තක් ස්වාමීන්
වහන්සේ. නෑ නෑ කිසිසේත්ම නෑ බන්දුල සොයිස මන් දන්නේ නෑ දුකමයි හොයාගෙන යන්නේ. දැන් ඔය කතාව මොකටද මේ ඇද ඇද කියන්නේ? මේ හරි දුක පිළිබඳව අකමැත්තට වැඩිය කැමැත්තක් තියෙන. ඒක මටත් දෙන්න හදනවා. මං ගන්නෑ. ඔය කොච්චර කවද ගන්න දැන් මං වගේම ගන්න නැති කට්ටිය වාට අඩුයි ඔක්කොම ලයින් එක ගන්න කට්ටිය ඉතින් ඒ නිසා ඉඳලා ඉట్లా මටත් කියනවා ඉතින් මම දෙනවා එතකොට මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක දුකේ කැමැත්ත තමයි WhatsApp කියන්නේ දුකර තියෙන කැමැත්ත තමයි WhatsApp කියන්නේ නමුත් ඒක ආවට පපුවට වදින්නේ නැහැ ඇරලා බලන්න නැත්තම් ඒක හොඳට ව්‍යංජන අනුව්‍යංජන සහිතව දිරව ගත්තේ නැත්තම් අර නූපන් කෙලස් නූපද වීමේ නැත්නම් නූපන් කෙලස් ඉපද වීමේ කටයුතුට සහයෝගය ලැබෙන්නේ නැහැ. ඉතින් ඔක්කොම වැඩ තියාගෙන මේ මේක කියවලා ඒකෙන් ඒ පීඩාව දරතේ පටලාහි ගන්නකොට ඉතින් මේ මනුස්සයාට වෙන මොකද්ද කියන්න තියෙන්නේ? අමන තක තීරු මරි මෝඩ. දේශපාලනඥයන්ට ඕක අවශ්‍යයි. එහෙම නැත්නම් මේ කැම්පේන් කාරින්ද අවශ්‍යයි. ඉතින් අපිට එහෙම දේශපාලනයක් නැහැනේ. බුදේ ලෝකසාන්තයේ ඉන්නකොට කියනවා මේ ධම්මීවා කතා මිසක දේශපාලනීයවා කතා ඕනේ නැහැ. WhatsApp වල තියෙන තන්නිකරම අපේ යාළුවෝ යමයෝ යම රජුරුවන්ගේ ගෝලියෝ කියලා පෙන්වන්න තියෙන ක්‍රම තමයි. මේ හොඳ පැතිත් ඇති. ඒ සාකල්ලියම හොඳ පැති නෑ. සාමාන්‍ය හොඳ පැති තියෙනවා. නමුත් ඒකෙන් තැවෙනවයි කියලා කියන්නේ ව්‍යංජන අනුව්‍යංජන සහිතව අපි මේ අහක යනයි රෙද්දස් දාගෙන කනෝ කියලා කෑ ගන්නවා. ඒතකොට සොයිතට වෙලා තියෙන එක ගණන් ගන්න තු ඉන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් වෙනවා කනෝ කියන එකද භාවනාව පැත්තකටලා නිකන් ඉන්න එකද භාවනාව කියන. ඉතින් මං කියනවා ඒක සඳහා ඉතුරු කාලේ ජීවිතේ ගත කරන්නයි කියන.
එහමයි ස්වාමීන් වහන්සේ බුක් කින්නුවාසි.
දේරුවන් තරණයි.
දේරුවන් තරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසේ කමඨාන් සුද්ධ කිරීමේ කටයුතු අවසන් කිරීමට අවසරය වහන්සේට වන්දනා කරන්න කාලයක් තියෙනවා නම්
හොඳ
සාදු සාදු මුස්තාදු
දයි
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයන්දා තබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං පච්චයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සෝපත්විත්වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සෝපත්විත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභේන මනාලද්දං පසිතුම වන්දිතුම වරම් සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු
සුපත්තියා සුපත්තියා
සාදු සාදු සාදු
අපි මෙහෙන් සමු ගන්නවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වාසිත දෙහෙන තමකු සිසොන්
හොඳයි ස්වාමීන් සාදු 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 ගෞරවනීය ධම්මකුස ස්වාමීන් වහන්සේගේ දපාණයමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශනය පවත්වන ලෙස සාදු සාදු සාදු
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපි මේ විදිහට ධර්ම දේශනාවට වෙලාවක් ගන්න ඒ සඳහා කාලයක් ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපි යම් කිසි මම හිතන්නේ වහුගිය සති අටක වගේ ප්‍රමාණයක් තිස්සේ එක සූත්‍ර දේශනාවක් ඔස්සේ යම් කිසි පැහැදිලි කිරීමක් කරගෙන ගියා. ඉතින් අපි ඒක යන්තම් ගිය සතියේ ඉවර කරගත්තා. දැන් ආපහු අර පරණ පුරුද්දට තැන් තැන් වල පඳුරු තලතල යන්න පුළුවන් ගතියක් ඒ විදිහේ පහසුවක් මටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පහසුවත් එක්ක යම් කිසි අර වෙනද පුරුදු තාලේ විදිහේ ධර්ම දේශනාවක් කරන්න කියන කල්පනාවෙන් තමයි ඉන්නේ. ඉතින් ඒ සඳහා යම් කිසි විදිහක සිදුවීමක් දෙයක් ඉදිරියෙන් තිබ්බොත් දැන් අපි සමහර විට දැකලා තියෙනවා ඔය නැවකින් බෝට්ටුවකින් මුහුදට වැටෙන හිස් වතුර බෝතලයක් වගේ දෙයක්. එතකොට පෙට් බෝටල් එකක් වගේ අපි දැකලා තියෙනවා. ඉතින් මේ බෝතලේ මුහුදට වැටුණාම අපිට පේනවා මේ බෝතලේ රැළත් එක්ක ඉහළ පහළ යන ගතියක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ බෝතලේ දිහා පැයක් හමාරක් බලාගෙන ඉඳියත් අපිට ගොඩක් දුරට මේක ගමන කේදෙනවා කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට දකින්න ලැබෙන මේක මේක තැන ඉහළ පහළ යනවා කියන හැඟීමක්, එක තැන කැරකි කැරකි තියෙනවා කියන හැඟීමක් තමයි අපිට ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. නමුත් මෙන්න මේ බෝතලෙත් යම් කිසි ගමන කේදෙනවා කියන එක අපිට වෙනස් විදිහකට දැනගන්න පුළුවන්. අපි හිතමු සමහර විට ඒ බොහෝම දුර ඈත දූපතක ඒ වෙරළ තීරය දිහා බැලුවොත් මිනිසුන්ගේ ගැවසීමක් නැතිම දූපතක වුණත් වෙරළ තීරය දිහා බැලුවොත් අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ බොහොම දුර ඉඳලා ආපු බෝතල් මෙන්න මේ වෙරළට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ බෝතලේ කොහෙන්ද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් ඒ ලේබලයක් හරි සීරියල් නම්බර් එකක් හරි පොඩ්ඩක් හොයලා බැලුවොත් සමහර විට ඉන්දියන් සාගරයේ තියුණු බෝතලයක් වෙනත් සාගරයකට ගිහිල්ලා තියෙනවා. සමහර විට ඇන්ටාක්ටිකාව දිහාවට ගිහිල්ලා තියෙනවා මුළු ඉන්දියන් සාගරයේම හරහා තරණය කරගෙන. ඔන්න ඔය විදිහට අවසානයේ අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ එක තැන කැරකි කැරකි ඉන්නවා කියලා අපිට හිතුණු. මේ විදිහේ ගමනක යෙදෙන්නේ නැහැ කියලා අපිට හිතුණු. ඒ විදිහේ හිස් ප්ලාස්ටික් බෝතලයක් වුණත් අන්තිමට බොහොම බරපතල විදිහේ, බොහොම දුර බැහැර විදිහේ ගමනකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ওই ගමනේදී නොයෙකුත් විදිහේ සිදුවීම් වලට මුහුණ දෙන්න ඇති, නොයෙකුත් විදිහේ කුණාටු වලට මුහුණ දෙන්න ඇති, නොයෙකුත් විදිහේ බොහොම පහසුවෙන් බොහොම සැහැල්ලු විදිහට සංවර විදිහට තියෙන මුහුදවල් තරණය කරන්න ඇති, නොයෙකුත් මාළුන්ගේ බාධා මතුවෙන්නේ නැති. ඔන්න ඔය විදිහට කොහොම කොහමරි අන්තිමට ඒ විදිහේ ගමනකේදීලා ඒ විදිහේ බොහොම දුර බැහැර ස්ථානයකට මේ බෝතලේ ගමන් කළා තියෙනවා. එතකොට ඔන්න ඔය බෝතලේ ගමනක් අපිට දකින්න පුළුවන්. ওই විදිහේ ගමනක් දකින්න පුළුවන්. වෙහෙසක් නැතුව යන ගමනක් අපිට දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගමන වගේ ගමනක් අපි හැම දෙනාටම මෙන්න මේ සාසන ප්‍රතිපදාව තුලත් තියෙනවා. මේ අපි හුරු කරන ප්‍රතිපදාව තුලත් තියෙනවා. එතකොට කෙනෙක් හිතනවා කල්පනා කරනවා මේක බොහොම කෙටි කාලෙකින් බොහොම වේගෙන් යන්න ඕනේ ගමනක්, ගිහිලි ඉවර කරන්න ඕනේ ගමනක් කියලා. ඔය ඉතින් දඟලන ගතියක් තියෙනවා. නමුත් එහෙම යන්න 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 තේරෙනවා, දඟලන දඟලන තේරෙනවා මේක මේ තටමලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඒ වෙනුවට බොහොම සැහැල්ලුවෙන් විවේකයෙන් අනර විදිහේ ගමනක යෙදෙන කෙනෙක් දන්නේම නැතුව අවසානයේ අවශ්‍ය ස්ථානෙට අවශ්‍ය තැනට ගිහිල්ලා තියෙනවා කියලා අපිට අත්දකින්න පුළුවන්. ඒ විදිහේ ගමනක යෙදෙනවා කියලා අපිට අත්දකින්න පුළුවන්. අර ටෙස්ලා රොකට් එකක් වගේ කෙලින්ම අභ්‍යවකාශයට යන්න උත්සාහ කරාට, ඒ ගිහිල්ලා අතරමැදදී ආපදාවකට ලක් නොවෙන්න උත්සාහ කරාට, ඒ වගේම නැවතත් ආපදාවක් නැතුව තියුණු තැනට මේ රොකට් එක බාන්න උත්සාහ කරාට, ඒ විදිහේ දේවල් බොහෝ විට අපහසුයි අමාරුයි, ගිනි ගැනීමකින් කෙලවර වෙන්න පුළුවන් වගේ හැඟීමක් අපිට තියෙනවා. ඒ වෙනුවට මේ බෝතලේක ගමනකට කවුරුවත් හරස් වෙන්නේ නැහැ. බෝතලේක ගමනකට කවුරුවත් එරෙහි වෙන්නේ නැහැ. අර විදිහේ ප්‍රතිවිරෝධයක් එල්ල වෙන්නේ නැහැ. වේගය වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ උත්සවශ්‍රීය වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ බරපතල ප්‍රතිවිරෝධයක්, ඒ විදිහේ හරස් වීමක් මේ ස්වභාව ධර්මය තුලින් මේ ලෝකෙ තුලින් එල්ල වෙනවා. එතකොට අන්න අර විදිහේ බෝතලේක ගමනක් අපිට ලං කරගත්තොත් බොහොම පහසුවෙන් තමුන්ට යා යුතු වේගෙන් මේ ගමන ගිහිල්ලා තියෙනවා කියන හැඟීමක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔය හා ගැළපිලා එන යම් කිසි කතාවක් තියෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ අපි හිතමු වස්තුන් මාසේ කල් ගත කළා. ඒ කාලේ නිම කළා. ඊට පස්සේ සංචාරයේ දෙන්න මේ පින්නදුනහල ඇති බුදුරජාණන් වහන්සේ වස්තුන් මාසෙන් පස්සේ යම් කිසි විදිහක මේ මනුස්සයන්ට අනුග්‍රහය සඳහා ඒ දුර ජනපදවලට වැඩම කරනවා. එතකොට ඔන්න ඔය වගේ වැඩම කරන්න ඔන්න මෙන්න තියෙන කාලේ. එතකොට මේ කාලේ යම් කිසි ස්වාමීන් වහන්සේලා පිරිසක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේට චීවරයක් සකසනවා. මේ චීවරය සකසලා ඒක පොරෝගන බුදුරජාණන් වහන්සේ වඩින්න තමයි දැන් කල්පනාව තියෙන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට ඔහොම චීවර හදාගෙන යනකොට මෙන්න මේ යම් කිසි ගෘහපතියෝ දෙන්නෙක් මේ ගෘහපතියෝ දෙන්නට ආරංචි වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වස්තුම්මාසෙන් පස්සේ මේ විදිහට සංචාරයේ වඩින්න, චාරිකාවේ වඩින්න බලාපොරොත්තු වෙනවා දව දවස් කිහිපෙකින්. ඉතින් මේ දෙන්න මොකද කරන්නේ? යම් කිසි පුද්ගලයෙක් පණිවිඩකාරයෙක් ඔත්තුකාරයෙක් රඳවනවා බුදුරජාණන් වහන්සේ මේ ළඟපාත මගකින් යන වෙලාවක අපිව දැනුවත් කරන්න, අපිට ඇවිල්ලා මේ පණිවිඩය කියන්න කියලා යම් කිසි පුද්ගලයෙක් රඳවනවා. ඉතින් මේ පුද්ගලයා ඇවිල්ලා කියනවා ඔන්න භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පාරෙන් වඩිනවා. ඊට පස්සේ ඔන්න ඉතින් දුවගෙන යනවා. දුවගෙන ගිහිල්ලා වන්දනා කළා බුදුරජාණන් වහන්සේගේ ගමනට හරස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වන්දනා කළා. අන්න පිටිපස්සෙන් මේ දෙදෙනත් වැටෙනවා. මේ දෙදෙනත් වැටෙනවා. ඉතින් මෙහෙම ටික දුරක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මාර්ගෙන් ඉවත් වෙලා යම් කිසි ගහක් මුල වැඩ වෙසෙන අවස්ථාවක මේ ගෘහපතියෝ දෙන්න, මේ උපාසකයෝ දෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ පැත්තකින් වාඩි වෙලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපිට සමහර වෙලාවට අහන ලැබෙනවා ඔබ වහන්සේ මේ සැවැත් නුවර ජේතවනාරාමෙන් නික්මිලා මෙන්න මේ කොසල් රට දිහාවට චාරිකාවේ සංචාරයේ දෙනවා කියලා. එතකොට එහෙම දෙයක් අහන්න ලැබුණාම අපිට යම්කිසි දුකක්, කනගාටුවක්, වෙහෙසක් අපේ හිතේ ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අපෙන් දුරස් වුණා කියලා හැඟීමක් අපි තුල ඇති වෙලා එනවා කියලා කියනවා. ඊට පස්සේ අපිට යම්කිසි කාලයකදී අහන්න ලැබෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ කොසල් රටෙන් නික්මිලා මල්ල රටට සංචාරයට යෙදිලා ඉන්නවා. මල්ල රටට ගිහිල්ලා තියෙනවා කියලා අහන්න ලැබෙනවා. එතකොට අපේ හිතේ මේ පණිවිඩය ඇහුවාම අපිට දුකක්, වෙහෙසක්, පීඩාවක් ඇති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ තවත් අපෙන් ඈත් වුණා නේද කියලා. ඊළඟට මල්ල රටේ සංචාරය ඉවර වෙලා වජින්ගේ රටට සංචාරය යෙදිලා තියෙනවා. වැදෑ රටේ සංචාරය කරනවා කියලා අපිට අහන්න ලැබෙනවා. එතකොට අපේ හිතට නැවතත් හැඟීමක් එනවා බුදුරජාණන් වහන්සේ තවත් අපෙන් දුරස් වුණා කියලා දුකක්, වෙහෙසක් අපේ හිතේ ඇති වෙනවා. ඊට පස්සේ වජ්ජීන්ගේ රටෙන් නික්මිලා කසී රටේ සංචාරය කරනවා කියලා අපිට අහන්න ලැබෙනවා. එතකොට අපේ හිතේ දුකක්, කනගාටුවක් ඇති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ තවත් අපෙන් ඈත් වුණා කියලා. ඊළඟට කසී රටේ සංචාරය කළා මගධ රටේ සංචාරය කරනවා කියලා අපිට අහන්න ලැබෙනවා. අන්න එතකොට අපේ හිතේ දුකක්, කනගාටුවක් ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ තවත් අපෙන් ඈත් වුණා කියලා. ඔන්නඔහොම කියලා ඊට පස්සේ කියනවා අපිට අහන්න ලැබෙනවා නැවතත් මගධ රටෙන් නික්මිලා කසී රටට ආවා කියලා අහන්න දකින්න ලැබෙනවා. අන්න ඒ වෙලාවේ අපිට සතුටක්, සැනසීමක් ඇති වෙනවා අපේ හිතේ. බුදුරජාණන් වහන්සේ අපිට යම් පමණකට සමීප වුණා. ඊට පස්සේ කසී රටෙන් නික්මිලා ආපහු එන පාරේ ඔන්න වජ්ජීන් රටට පියසුනහම අපි තවත් සතුටු වෙනවා. තවත් බුදුරජාණන් වහන්සේ අපිට සමීප වුණා. මල්ල රටට ආවම තවත් සතුටු වෙනවා. මොකද තවත් සමීප වුණා. කොසල් රටට ආවම තවත් සතුටු වෙනවා. තවත් සමීප වුණා. ඊට පස්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා කියලා වෙලාවක අහන ලැබුණොත් අන්න ඒ වෙලාවේ අපේ හදවතට ලොකු සතුටක්, ප්‍රීතියක් මතුවලා එනවා. භාග්‍යවතුන් වහන්සේ අපි ළඟම ළඟම වැඩ ඉන්නවා කියලා. ඔන්න විදිහට ප්‍රකාශයක් මේ දෙන්න කරනවා. එතකොට ඔහොම කරාම බුදුරජාණන් වහන්සේ අමුතුම විදිහේ පිළිතුරක් තමයි මේ දෙන්නට ලබා දෙන්නේ. අමුතුම විදිහේ උත්තරයක් තමයි මේ දෙන්නට ලබා දෙන්නේ. කියනවා සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා. ඔන්න ඔහොම කතාවක් තමයි කියන්නේ. මෙන්න මේ ගිහි ජීවිතය කියන දේ බොහොම සම්බාධ සහිත දෙයක්. ඊට පස්සේ මේ කෙලෙස් උපදින තැනක්. නමුත් මේ පැවිද්ද කියන එකට හරියට අභ්‍යවකාශ වගේ. ඒක නිසා ගෘහපතිනි තමුන්ගේ පහසුව සදාගන්න, තමුන්ගේ අප්‍රමාදය හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ අමුතු විදිහේ උපදේශක් තමයි දෙන්නේ. එතකොට ওই උපදේශ අපිට යම් කිසි විදිහක ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඇහිලා තියෙනවා. අර ලොකු ස්වාමීන් වහන්සේ ගිහියෙක් විදිහට ඇවිල්ලා ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ හම්බෙලා යම් කිසි විදිහක මේ පොතක් කියෙව්වා. ඒ පොත පිළිබඳ පැහැදීමක් ඇති වුණා. ඔබ වහන්සේ වන්දනා කළා. යන්න ආවේ කිව්වහම එතකොට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා කියලා මොකද්ද එනම් මහත්තයෝ ජීවිතයේ ඉතුරු කාලය ගෙවන්න සුදුසු තැනක් විවේක තැනක් හදාගන්න හොයාගන්න කියලා ප්‍රකාශයක් කරා කියලා සඳහන් වෙනවා. එතකොට ඔන්න ඔයගේ ප්‍රකාශයක් තමයි බුදුරජාණන් වහන්සේත් මේ අවස්ථාවේදී කරන්නේ. මෙන්න මේ දෙදෙනාට මේ විදිහේ හැඟීමක් මේ විදිහේ අදහසක් ඇතුව මේ තමුන්ගේ අදහස හැඟීම ප්‍රකාශ කරාම අන්න කියනවා එහෙනම් විවේක වෙන්න. එහෙනම් තමුන්ගේ ජීවිතය ඉතුරු පහසුව හොයාගන්න. මේ පැවිද්ද කියන එක හරියට අභ්‍යවකාශය වගේ. මෙන්න මේ ගිහි ජීවිතය කියන එක බොහොම ඇවිරුණු සම්බාධ සහිත කෙලෙස් උපදින ස්ථානයක් කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය බුදුරජාණන් වහන්සේගේ සමීප වීම දුරස් වීම ගොඩක් වෙලාවට මේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් තුනත් අදකින්න පුළුවන්. විතක අපිට තේරෙන අපි බොහෝම හොඳින් මේ ප්‍රතිපදාවේ යෙදෙමින් මේ අවශ්‍ය කටයුතු ටික කරමින් ඉඳිනවා කියලා. එතකොට අපිට අපේ හිතේ යම් කිසි විදිහක සැනසීමක් සතුටක් ඇති වෙනවා. අපි බුදුන්ට යම් පමණකට සමීප වෙලා වැඩ කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ අපේ සමීපේ ඉන්නවා කියලා යම් කිසි හැඟීමක් අපි තුළ ඇති වෙනවා. ඒ වගේම තවත් විටක අපිට පේනවා ඉස්සර තරම් භාවනාවක් හරි මේ ප්‍රතිපදාවක් හරි සීලයක් හරි කෙරෙහි අපේ හිතේ නැඹුරුවක් නැහැ. ඒ වෙනුවට අපේ හිත ගොඩක් වෙලාවට අර පරණ පුරුදු ස්වභාවයල් වලට පරණ පුරුදු ඇබ්බැහි වලට අදිමින් පවතිනවා කියන එක අපිට දකින්න පුළුවන්. කම්මැලි වෙලා ඉන්නවා කියලා අපිට දකින්න පුළුවන්. අනේ එතකොට අපේ හිතේ යම් කිසි විදියක වෙහෙසක් දුකක් කනගාටුවක් ඇති වෙනවා. මොකද්ද? අන්න අපි බුදුන්ගෙන් යම් පමණකට දුරස් වුණා. මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් යම් පමණකට දුරස් වුණා කියලා අපිට අත්දකින්න පුළුවන්. එතකොට ඔන්න මේ විදිහේ වෙස්පෙරලියක් ඔන්න මේ විදිහේ බුදුන්ට සමීප වීමක් දුරස් වීමක් අපි අපි තුලත් තියෙනවා. එතකොට කෙනෙක් හිතනවා කල්පනා කරනවා මේකෙන් ලොකු වෙහෙසක් ඇති කරගන්නවා. නමුත් ඇත්තටම අන්න අර උඩ පහළ යන ගමනක් තමයි ඔතන තියෙන්නේ. අර අපි කිව්වේ බෝතලේක ගමන. බෝතලේ උඩ යනවා පහළ යනවා. උඩ පහළ යනවා. එතකොට මේ රැල්ලක් එකක් දෙකක් තුනක් දැක කෙනෙක් බොහෝ විට වෙහෙසක් අරගන්නවා. අන්න දැන් උඩ ගියා, දැන් පහළ ගියා, අයියෝ ආපහු උඩ ගියා කියලා ඔන්න ඔය විදිහේ වෙහෙසක් අරගන්නවා. නමුත් ඔය රැලි සිය දහස් ගණනක් දකින්නකොට 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 අර බෝතලේට කල්පනා වෙනවා ඇති මේ රැල්ල එහෙම එහෙ වුණාට මේකේ ගමනක් තියෙනවා. පොඩ්ඩක් උඩ පහළ ගියාට මේකේ ගමනක් තියෙනවා. අන්න ඒ ගමන පිළිබඳ අදහසකින් මං කල්ගෙවනවා කියන අඟීමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගමන ගැන බැලුවොත් බලන්න ඕනේ තමන් මොන දිහාවටද ගමන් කරන්නේ. අර විදිහේ විවේක වූ දූපතක්, ඒ විදිහේ සැනසීමක් තියෙන දූපතක්, ඒ විදිහේ සම්බාධ රහිත දූපතක් දිහාවටද, එහෙම නැත්නම් බොහොම ඇවිරුණු සම්බාධ සහිත යම්කිසි විදිහක තමන් පහළට ඇදගෙන යන දූපතක් දිහාවටද කියලා ඒ දීර්ඝකාලීන ගමන දිහා බලන්න ඕනේ. එහෙම නැතුව අන්න අර උඩ පහළ ගියා කියලා ඒකින් වෙහෙසක් හදාගත්තා කියලා එච්චර තේරුමක් නැහැ. ඒ ඉතින් මුලදී එහෙම වෙහෙසක් ඇති වෙනවා. නමුත් යන්න යන්න තමන් පරිණත වෙන්න වෙන්න, පරිණත යනුවෙන් අදහස් කරන්නේ මේ ප්‍රතිපදාවේ පරිණත වෙන්න වෙන්න තේරෙනවා මෙන්න මේ උඩ පහළ ගියාට යම් කිසි විදියක ගමනකේදීලා තියෙනවා කියලා. අර විදිය උඩ පහළ යාම් ගැන තියුණු කරදරේ, තියුණු වෙහෙස පොඩ්ඩක් අඩු කරගෙන ඒ වෙනුවට මම මේ දීර්ඝකාලීන ගමන දිහා බලනවා කියන හැඟීමක් මේ තැනත් තුළ ඇති කරගන්න පුළුවන්. ඒ විදිහ හැඟීමක් පෙරදැඩි කරගෙන කල් ගෙවන්න මේ තැනත්ට පුළුවන්. අන්න එහෙම බැලුවොත් තේරෙනවා අන්න අර යම්කිසි දුරබැහැර ගමනක ඉදිලා ඉන්නවා. එහෙම නැත්නම් ඔය කතාව මේ විදිහට කිව්වේ. හැකි මොකද්ද? රළ වෙනස් වුණාට මුහුද වෙනස් වෙන්නේ නැහැ. රළ වෙනස් වුණාට මුහුද වෙනස් වෙන්නේ නැහැ කියලා යම් කිසි කතාවක් තියෙනවා. අන්න රළ තමයි උස් පහළ යන්නේ. නමුත් මුහුද කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් තමුන්ට යම් කිසි විදියක කරදරයක් බාධකයක් අහම, තමුන්ට යම් කිසි විදියක වෙහෙසක් මතුවලා අහම වහ වහ ප්‍රතික්‍රියා කර යුතුයි, වහ වහ මේක විසඳිය යුතුයි කියලා යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඉස්මතු වෙලා අහම ඔන්න ඕක පොඩ්ඩක් හිතට නගා ගන්න පුළුවන්. ඔන්න රළයක් දෙකක් මතුවලා එනවා. මේ රළ වෙනස් වුණාට මුහුදේ එපමණක වෙනසක් නැහැ. මුහුද ඒ විදිහට වෙනස් වෙන්නේ නැහැ. මුහුද මුහුදේ තියෙනවා යම් කිසි ස්ථිර ස්වභාවයක්. අර රළ වේග තමයි හැම වෙලේම ඉහළ පහළ වෙමින් ගමන් කරන්නේ. එතකොට අපේ ගමන අනිවාර්යෙන් මෙන්න මේ රළ අතරින් තමයි යෙදිලා තියෙන්නේ. ඒ රළ මග ඇරමින් එක කෙලින් එක ස්ථිර විදිහකට අපිට ගමන් කරන්න බෑ. ඒ වෙනුවට හැම වෙලේම අර රළේ උස් පහත් වීම අතරේ තමයි අපේ ගමනේ යෙදිලා ඉන්නේ. එතකොට අර රළ වේගකින් වෙහෙසක් මතුවෙලාහම් රළ වේගකින් උස්වීමක් පහත් වීමක් මතුවෙලාහම් අපිට නැවත නැවත හිතට නගා ගන්න පුළුවන්. ඔන්න තව රළයක් ආවා. තව රළයක් ආවා. රළාවට මොකද මුහුද වෙනසක් වෙන්නේ නැහැ. ඉහළ පහළ ගියාට මොකද මේ ගමනේ වෙනසක් වෙන්නේ නැහැ කියන හැඟීමකින් අපිට කල්ගත කරන්න පුළුවන්. කල්ගත කරන්න පුළුවන්. දැන් යම්කිසි විදියක ප්‍රශ්නයක් මතුවෙලාහම දැන් සමහර විට වහ වහ ප්‍රතික්‍රියා කරන්න අපිට අවස්ථාවක් එනවා. වහ වහ ප්‍රතික්‍රියා කළා මේක විසඳන්න ඕනි කියලා අවස්ථාවක් එනවා. මට මේ බොහොම අසාධාරණයක් සිද්ධ වුණා. මං මේ විදියට නියමාකාරයෙන් මේ විදියට කටයුතු කරද්දි මේ තැනැත්තා මේ නොගැලපෙන විදියට කටයුතු කරනවා. මේ විදියට මගේ තියුණ ගමනට බාධාවක් යදෙනවා කියලා ඉතින් වෙහෙසක් අරගන්න පුළුවන්. අවශ්‍ය නම් කෑ ගහලා තමුන්ගේ ඒ ප්‍රශ්නෙට ගැටලුවට එරෙහිව සටන් කරන්නත් පුළුවන්. එතකොට එහෙම හැකියාවකුත් තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් පොඩ්ඩක් කාලෙට ඉඩ දීලා බලාගෙන ඉඳියොත් මේ වෙන ක්‍රියාවලියට ඉඩ දීලා බලාගෙන ඉඳියොත් අන්තිමට තේරෙනවා ඒ යම් කාලයක් තුල ඔය තියෙන බාධාව ගැටලුව මගහැරිලා යනවා. ඒ යම් කාලයක් තුල මේ තැනැත්තා විසින් එල්ල කරපු බාධාව ස්වභාව ධර්මයේ තුලින්ම මගහැරිලා යනවා. සමහර විට වෙන මොකක් හරි කටයුත්තක් යෙදීම නිසා මේක අතපසු වෙනවා. නැත්නම් අර ඒ තැනත්තාගේ තියුණ ඒ හිතේ තියුණ වේගය කාලෙත් එක්ක නැති වෙලා යාම නිසා ගොඩක් වෙලාවට අතපසු වෙනවා. ඔය බාහිර පරිසරයේ ඉන්න පුද්ගලයෝ වැඩි දෙනෙක් ඔය ආවේගත් එක්ක ක්‍රියා කරන කට්ටිය. එතකොට ඒගොල්ලන්ට මේ ආවේග කියන ඒවා හැමදාම ස්ථිර විදිහට පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වෙනුවට ගොඩක් වෙලාවට වෙන්නේ ඔන්න අඩු වැඩි වීමක් සමග තමයි මේක යන්නේ. එතකොට අපේ ප්‍රතික්‍රියාව දක්වන්න ගොඩක් වෙලාවට ඒක තව තව වර්ධනය වෙලා අර ගින්නකට භූමි තෙල් ගැහුවා වගේ තව තව වර්ධනය වෙලා එනවා. නමුත් ප්‍රතික්‍රියාවක් නොදැක්කොත් මෙන්න මේ ආවේගශීලී පුද්ගලයෝ මේ ආවේග අනුව වැඩ කටයුතු කරන පුද්ගලයෝ ගොඩක් වෙලාවට කාලෙත් එක්ක නැවතත් වෙන මොකක් හරි අල්ලගෙන ඒක ඔස්සේ නලියන දඟලන පටන් ගන්නවා. එතකොට තේරෙනවා අන්න තියුණ බාධාව නැති වෙලා ගියා. ඉතින් ඔන්නම් පොඩ්ඩක් මතක් කරලා දෙන්නත් පුළුවන්. ඒ වගේ තැනත් එක්ක උනත් අන්න මේ රළ වේග වෙනස් වුණාට මුහුද වෙනස් වෙන්නේ නැහැ. රළ වේගවල උස් පහත් වීමක් තියුණාට මුහුද එහෙම දෙයක් නැහැ කියලා පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුළුවන්. ඒ විදිහේ ඉවසීමක් තමුන් කෙරෙහි ලං කරගත්තා. ඉතින් ඔන්න ඔය ඉවසීම් ගමන් අතරින් එහෙම නැත්නම් උස් පහත් වීම අතරින් අපි යම් කිසි විදිහක ඒ දිවයිනක් සොයාගෙන ගමනක යෙදෙනවා. ඒ විදිහේ පහසුවක් හොයාගෙන ගමනක යෙදෙනවා. ඒ විදිහේ ආරක්ෂාකාරී ලෙනක් හොයාගෙන ගමනක යෙදෙනවා. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේත් මේ දෙන්නට කියන්නේ මේ වගේ දෙයක්. මොකද්ද? මෙන්න මේ ගිහි ජීවිතයේ ඉතින් ওই උස්පාත් වීම සහිතයි. ඉතින් පැවිද්ද ඒවා අඩුයි. ඒකෙින් පොඩ්ඩක් පැවිද්ද දිහාවට, තමුන්ගේ පහසුව දිහාවට, තමුන්ගේ විවේක දිහාවට යොමු වෙන්න කියලා මේ දෙන්නටට යම්කිසි විදියක අවවාදයක් කරනවා. අර කියපු කතන්දරේ ඔක්කොම අහගෙන ඉඳලා තමයි මේක කියන්නේ. එතකොට බොහොම කෙටි අවවාදයක් තමයි ලබා දෙන්නේ. එතකොට අපි හිතමු දැන් සමහර විට සිල්පදයක් රැකගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහේ භාවනාවක් කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහේ පැවිද්දක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ওই කොයි දේ වුණත් ඔන්න ඔය උස් පහත් වීම අතරින් යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට කට්ටිය හිතනවා මේ පැවිද්ද නම් බොහොම වටින දෙයක්. මේ කරන හාමුදුරුවන්ටත් ඉතින් සෑහෙන ගරු කරනවා. නමුත් අපිට ඕක බෑ කියන වගේ අදහසෙන් තමයි ඉන්නේ. අපිට ඕක කරන්න අමාරු දෙයක්. අපිට ওই විදිහේ පහසුවක් අර විදිහේ අභ්‍යවකාශයට යන්න කැමැත්තක් පහසුවක් හැකියාවක් අපිට නෑ කියලා ඔන්න ඉතින් බැරි බැරියාවක් ඉදිරියෙන් තියාගෙන කන්නත් ඕනේ බඩට දාගන්නත් බෑ වගේ අදහසකින් ඉන්නවා. නමුත් එහෙම ඉන්දියාට මොකද මේ පැවිදි වෙලා ඉන්න කට්ටිය කවුරුත් එහෙම සිවුරු පොරෝගෙන ඉපදිච්ච කට්ටිය නෙමේ. තට්ටි ගාගෙන ඉපදිච්ච කට්ටිය නෙමේ. ඒ වෙනුවට යම්කිසි අවධියක ඒ පරිවර්තනයට ලක් වෙච්ච පිරිසක්. ඉතින් අර පොඩි දරුවෙක් ඉපදෙනකොට සමහරවිට කෙස් වැඩි තියුණ නැති වුණාට ඒ තට්ටේ ගාගෙන ඇවිල්ලා නෙමෙයි ඊළඟට සිවුරු පොරෝගෙන ඇවිල්ලා නෙමෙයි ඒ වෙනුවට අනේ යම් කිසි කාලයක යම් කිසි ලංකරගත්ත දරාගත්ත පරිවර්තනයක් තමයි ඒ පිරිස තුළ තියෙන්නේ. ඒ විදිය පරිවර්තනයකට ශක්තිය තියෙනවාද නැද්ද කියන එක තම තමන් ඉතින් පරීක්ෂා කරගත යුතුයි. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ ගමනක් යනකොට ඒ විදිහේ පහසුවක් තමුන්ට ලං කරගන්නකොට ඉතින් අර තියුණ පද්ධති ඔක්කොම දෙදරුම් කනවා. ඒ පද්ධති ඔක්කොම බොහොම ආවේගශීලීව බොහොම වෙහෙසෙන් බොහොම ද්වේෂ සහගතව වැඩ කටයුතු කරනවා. ඉතින් එතකොට ඒ ද්වේෂය තනුව ප්‍රතික්‍රියා දක්වලා ඒ ද්වේෂය ඔස්සේ වැඩලිලා ගිහිල්ලා ගොඩක් වෙලාවට මේ වගේ ගමනක් එන්න අමාරුයි. නමුත් තේරුම් ගත යුතු තමයි මෙන්න මේ ද්වේෂය, මෙන්න මේ තියෙන ආවේගය, මේ සියල්ලම මේ සුබ ලකුණු. සුබ ලකුණු මොකක්ද හේතුව? නිවැරදි දිහාවකට ගමනක් යදෙනවා කියන සුබ ලකුණු. නමුත් ඉතින් ඒ උස් පහත් වීම වලට ප්‍රතික්‍රියා කිරීමෙන් ගොඩක් වෙලාවට මේවා මේ ගමන යන්න මේ මාර්ගය යන්න අපහසුවක් තියෙනවා. ඒ වෙනුවට තම තමුන් පුළු පුළුවන් විදිහට ඉලක්කය තියාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික වැඩ කටයුතු කරගෙන ගියොත් ටිකෙන් ටික ඒ විදිහට උත්සාහයක් දැරුවොත් අනේ යම් කිසි කාලයක් ගැළපිලා එනවා. යම් කිසි කාලයකට අනුව ඒ අවස්ථාව උදා වෙලා එනවා. ඉතින් ඒ උදා වෙලා එන අවස්ථාවට අර බාධක කරදර ටික ඔක්කොම එහෙම එහෙ වෙලා යම් කිසි එලියක් වැටුණා වගේ පහසුවක් වැටුණා වගේ තත්ත්වයක් උදා වෙලා එනවා. ඉතින් ඔය සම්බාද සහිත ස්ථානි, ඔය දුක් කරදර සහිත ස්ථානි දැකීමෙන් දැනීමෙන් තමයි ඒක ඒ විදිහේ ගමනකට ඒ විදිහ උත්සාහයකට කාලේ යෙදෙන්නේ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මේ තමුන් වැටිලා ඉන්න කරදරයක බාධකයක වෙහෙසක තත්ත්වය තමයි මේ කියන්නේ. මොකද්ද කියනවා මේ යම් කිසි විදියක ඒ යම් කිසි කසාදයක් කරගෙන ඉඳලා ඒ කසාද වෙනවීමක් සමග ඒ ඩිවෝස් එකක් සමග මේ පුද්ගලයාගේ වෙච්ච පරිවර්තනයක් යම් කිසි ඒක දරාගන්න ඒ වෙහෙස අඩු කරගන්න ක්‍රමයක් විදිහට යම් කිසි අබ්බැහියකට මද්‍රව්‍ය අබ්බැහියකට ලක් වෙලා ඊට පස්සේ දෙපාරක් අර ඩීටොක්සින් කියන යම් කිසි විදියක ඒ වෛද්‍යමය ප්‍රතිකර්මයකටත් යොමු වෙලා ඒකෙනුත් අබ්බැහිය වළක්ව ගන්න ලැබිලා නැහැ. ඊළඟට මොකද කළා වෙලා තියෙන්නේ? අර යම් කිසි වෙහෙසක් කරදරයක් දුකක් ආපු වෙලාවක ඉතින් හඬමින් වැළපෙමින් නැවතත් අර අබ්බැහියට යන ගතියක් අර පුරුද්දට යන ගතියක් තියෙනවා. වොඩ්කා බෝතලයකුත් එක්ක බෙන්සීන් කියන යම් කිසි ද්‍රව්‍යයක් අරගෙන මැරෙන තත්ත්වෙටම ඒ ඕවඩෝස් වෙලා ජීවිතේ නැති වෙන තත්ත්වෙටම ගිහිල්ලා. නමුත් අන්තිමට කොහොම හරි ස්පිරිතාලේදී නැවතත් සී කල්පනා වෙනකොට එන්නේ ඒ වෙලාවේ කල්පනා වුණාලු මොකද්ද මම මේ යන මේ කරන ගමනේ මේ යන ගමනේ මේ ගත කරන ජීවිතේ මේ අබ්බැහියේ තේරුමක් නැහැ මම මේකෙන් වැළකීලා ඉන්නවා කියන යම් කිසි අදිෂ්ඨානයක් අදහසක් හිතේ පහළ වුණා කියලා එතනින් පස්සේ දැනට කාලයක් තිස්සේ ඒකෙන් වැළකීලා ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. ඒ විදිහ ප්‍රකාශයක් කරනවා. අර විදිහේ අපහසුතා වලින් බේරෙන්න ඒවට සහනයක් විදිහට මෙන්න මේ විදිහ අබ්බැහියකට ලක් වුණා. ඒ අබ්බැහිය තුලින් මම ජීවිතේ නැති වෙන තත්ත්වෙටම ගලාගෙන ගියා කියන මේක තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා කොහොම හරි නැවතත් අන්න කල්පනා වෙලා අදහසක් ඇවිල්ලා නැවතත් වෙනත් දිශාවකට හැරීමක් තියෙනවා. අන්න ඒ හැරීම තුලින් ගමනකේ දෙනවා කියලා නැවතත් සුබ දිශාවකට ගමන් කරනවා කියලා ඉතින් මේ පුද්ගලයාගේ යම්කිසි ප්‍රකාශයක් හැඟීමක් තියෙනවා. ඉතින් මේ වගේ කෙනෙක්ට අපි කොහොමද කියන්නේ? කොහොමද කියලා දෙන්නේ? මෙන්න මේ ඇවිල්ලා තියෙන දුක් ටික තියෙනවා නේද? මොන ඒ දුක් ටික ගොඩක් වෙලාවට අපිට වෙහෙස දනවන සුළුයි. ගොඩක් වෙලාවට අපිට අපහසුවක් අමාරුවක් දැනවන සුළුයි. නමුත් අන්නේ දුකෙන්ම තමයි මෙන්න මේ දුක නැති කිරීමේ දොරටුව විවර කරලා දෙන්නේ. මෙන්න මේ තමුන්ගේ ජීවිතේට එල්ල වෙලා තියෙන වෙහෙසෙන්ම තමයි මෙන්න මේ දුක නැති කිරීමේ දොරටුව විවර කරලා දෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට කිව්වොත් අපි ප්‍රාර්ථනා කරොත් එහෙනම් තව තව වැඩි වැඩියෙන් මේ විදිහට දුක් කරදරම මේ ජීවිතේ විඳින්න ලැබේවා කියලා. එතකොට ඒ ප්‍රාර්ථනාව බොහෝ විට අසුභවාදී ප්‍රාර්ථනාවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි තරහකාරයෙක්ට කරපු ප්‍රාර්ථනාවක් බවට පත් වෙනවා. නමුත් ඇත්තටම මේ දුක් විඳින්න විඳින්න මේ වෙහෙස දරන්න දරන්න අන්න මේ තැන අතර තේරෙනවා මොකද්ද මේ ජීවිතය කියන එක මේ විදිහේ සම්බාධ සහිත කෙලෙස් රජස් උපදින අර විදිහේ වෙහෙසතය සහිත ස්ථානයක්. අන්න මේ පැවිද්ද කියන එක හරියට අභ්‍යවකාශය වගේ පහසුවක් තියෙන ස්ථානයක් කියලා ටිකෙන් ටික ඒ විදිහේ ගමනක යෙදෙන්න පුළුවන්. ඉතින් කවුරුත් ඇවිල්ලා අර ලෝලයයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට තමුන්ටම එන ගමනක් තියෙනවා. තමුන්ටම මේ වෙහෙස දරාගෙන එන්න අවස්ථාවක් ගමනක් දුරක් තියෙනවා. අනේ දුර ගෙවාගෙන ආපු කෙනෙක් ඒ ඇවිල්ලා ඒ වෙහෙස විඳ දරාගෙන ඉවසා දරාගෙන ඉඳපු කෙනෙක් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදිහ අභ්‍යවකාශයට ගියා වගේ යම්කිසි පහසුවක් සැනසීමක් තම තමුන්ට ලං කරගන්නවා කියලා දකින්න පුළුවන්. දකින්න පුළුවන්. දැන් මට මතකයි මම පැවිදි වෙන්න කියලා හිතාගෙන එනකොට ඉතින් කවුරුත් ඇරලෝල යන්න ඒ විදිහේ කට්ටිය ඉඳියේ නැහැ. ඉතින් අර මොකද්ද එහෙම සූප්පුවෙන් කිරිපුවන් කට්ටිය කවුරුත් ඉඳියේ නැහැ. ඉතින් බෑග් එක ගත්තා අරගෙන ආවා. එනකොට අවුරුදු කාලයක් අවුරුදු ඔන්න මෙන්න අවුරුදු වලට කලින් සතිය අර පොර කකා බඩු ගන්න සතියක් තියෙන. අන්න ඒ සතිය තමයි නික්මිලා ආවේ. අවුරුද්දක් කන්න ඉන්න බෑ කියන අදහසෙන් තමයි ආවේ. ඉතින් එහෙම එනකොට දැන් බස් එකේ නැගලා බෑග් එකත් අරගෙන එනකොට දැන් මේ වටපිටාවේ ඉන්න කට්ටිය ඔක්කොම බොහොම අවුරුදු සිරියෙන් තමයි කල්ගත කරන්නේ. තමන්ගේ පවුල් සංස්ථාවල් වල කට්ටියත් එක්ක එකතු වෙලා ඒ බොහොම ඒ බඩු භාණ්ඩ අරගෙන ඊට පස්සේ ඒ විදිහේ රතිඤ්ඤා වගේ දේවල් සමරන දේවල් අලුත් ඇඳුම් ඊට පස්සේ ගෙදරට අවශ්‍ය වෙන වෙන දේවල් මේ සියල්ල අරගෙන බොහොම උද්‍යෝගයෙන් බොහොම සතුටින් මේ පිරිස මේ බසේ නැගිලා ගමන් කරන. ඒ අතරේ ඉන්න ඔන්න කෙරවලක තවත් කෙනෙක් අර පිරිසට පිරිසෙන් දුරස් වෙනවා කියන හැඟීමක් සහිත මේ ලෝකෙට අදාළ නැති කෙනෙක් වගේ කෙනෙකුත් ඉන්නවා. ඉතින් එන්නේ පරතරය ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. අර තියෙන වටිනාකම් සහ මේ වටිනාකම් අතර වෙනස මොකද්ද කියන පණිවිඩය තමයි දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම අපහසුවෙන් අමාරුවෙන් දරාගෙන આવොත් අන්න කෙනෙක්ට මෙන්න මේ විදිහ අභ්‍යවකාශයකට ගියා වගේ හැඟීමක් පහසුවක් තමුන් තුළ ඇති කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාට කියනවා. ඉතින් මේ දෙන්නට මෙහෙම කිව්වහම මේ දෙන්න ආපහු කියනවා බුදුරජාණන් වහන්සේ හැබැයි ඔයිටත් වැඩිය බාධකයක් කරදරයක් දුකක් අපිට තියෙනවා. දැන් මේ බුදුන් නැත්තන එක දුකයි කරදරයි බාධකයි කියලා නේ කලින් කිව්වේ. ඊට පස්සේ ඒකට උත්තරයක් දුන්නාම කියනවා හැබැයි ඔයිටත් වැඩිය දුකක් බාධකයක් කරදරයක් අපිට තියෙනවා කියලා අන්න දෙවැනි එකක් ගැන කියනවා. මොකද්ද අපිට තියෙන්නේ? අපි මේ කොසල් රජතුමාගේ අන්තපුරේ තමයි වැඩ කරන්නේ. එතකොට රජතුමා විට එක අපිට කියනවා මෙන්න මේ විදිහ දෙයක්. හරි, මම උයනට යන්න කැමති, ඒ කටයුතු සූදානම් කරන්න කියලා අපිට කියනවා. එතකොට අපි මොකද කරන්නේ? මේ රජතුමා කැමති ඒ ඇතුන් පිරිසක් තෝරගෙන අන්නේ ඇතුන් අපි සරසනවා උයන්ට යාම සඳහා. ඊළඟට අපි මේ රජ අන්තපුරේ ඉන්න බිසවුන් වහන්සේලාගෙන් ඒ නැගෙනියන්ගෙන් ඒ රජතුමා ප්‍රියමනාප යම් කිසි බිසවක් ඉන්නවද අන්නේ එක් බිසවක් අරගෙන ඇතාගේ ඉදිරියෙන් වාඩි කරනවා. ඊළඟට තව බිසවක් අරගෙන ඇතාගේ පිටිපස්සෙන් වාඩි කරනවා. ඔන්න ඔය විදියට බිසවුන් වහන්සේලා එකිනෙකා මෙන්න මේ විදිහට ඇත්තුන්ගේ පිටේ වාඩි කරනවා. වාඩි කරවලා ඒ රජතුමාට අවශ්‍ය කටයුත්ත සූදානම් කරනවා. ඒ සූදානම් කළා තමන්ගේ හිතේ මේක පිළිබඳ තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ බිසවුන් වහන්සේලාගේ සුවඳ, ඒ නැගෙනියන්ගේ සුවඳ යම්සේද හරියට අර රජවරුන්ට සුදුසු යම් කිසි විලවුන් බඳුනක්, සුවඳ බඳුනක් විවර කරාම ඒ සුවඳ බඳුනේ සුවඳ හත්පස පැතිරී යන්නේ කොයි ආකාරයෙන්ද, වටපිටාවට විහිදෙන්නේ කොයි ආකාරයෙන්ද, අන්නේ වගේ සුවඳක් තියෙනවා මේ බිසවුන් වහන්සේලාගේ, මේ නැගිනියන්ගේ. ඊට පස්සේ කියනවා මේ නැගිනියන්ගේ බිසවුන්ගේ ස්පර්ශය කොයි විදිහද, කොච්චර මෘදුද, කොච්චර ප්‍රියද, හරියට කපු පුළුන් ඉඹුල් පුළුන් වල යම් කිසි ස්පර්ශයක් තියෙනවද, අන්නේ වගේ ස්පර්ශයක් මේ නැගිනියන්ගේ ස්පර්ශය. එතකොට එන්නේ විදිහේ පරිසරයක තමයි අපි මේ රාජකාරිය කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඇතත් රකින්න ඕනේ, ඊළඟට මේ බිසවුන් වහන්සේත් රකින්න ඕනේ, මමත් රැකෙන්න ඕනේ. කියලා කියනවා. ඇතත් රකින්න ඕනේ, බිසවත් රකින්න ඕනේ, මමත් රැකෙන්න ඕනේ. ඔන්න ඔය විදිහේ තුන් පැත්තක් බලාගෙන තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් ඔය කියන්නේ මොකද්ද කියන එක ගොඩ දෙනෙක්ට තේරෙනවා ඇති. සමහර විට රජ කෙනෙක් එක්ක වැඩ කරනකොට බෙල්ල ගහලා ගියා, ආපහු තියුණ තැන තිබුණා කියන අතර දෙන්නේ සුළු වෙනසක් තමයි. ඒ ඉතින් සුළු වෙනසක් තමයි දෙක අතර තියෙන්නේ. මොකද්ද පොඩ්ඩේ එහෙම වුණ ගමන් වැරදි වචනයක් ගියපු ගමන් අන්න බෙල්ලෙන්ම ගැලවිලා යනවා. ඊට පස්සේ තමන්ගේ හිත ඇතුලෙන් මෙන්න මේ විදිහේ බොහොම ප්‍රියකාරු සුවඳක් තියෙන මේ විදිහේ ඒ ප්‍රියකාර ස්පර්ශයක් තියෙන ඒ කාන්තාවන් කෙරෙහි නැඹුරුවක් ආසාවක් ප්‍රියගතියක් තියෙනවා. ඊළඟට අන්තප්පුරයක් කියන්නේ කොහොමද නිකන් ඇඟේ එල්ලෙන්න බලාගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ. මොකද ඒක රජතුමාලා ඉන්නේ ඉතින් 100කට 1000කට. ඉතින් ඔහොම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් ඇතා රකින්නත් ඕනේ. ඉතින් කියනවා භාග්‍යතුන් වහන්සේ මේක අපිට අරකටත් වැඩිය බරපතල කරදරයක්. මොකද හේතුව අන්න ඇතා රකින්නත් ඕනේ, අර නැගිනියන් රකින්නත් ඕනේ, මම රැකෙන්නත් ඕනේ, මගේ බෙල්ලත් බේරගන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඕක කිව්වහමත් බුදුරජාණන් වහන්සේ ආපහු කියන මොකද්ද අර කලින් කියපු කතාවමද කියනවා. මේ ගිහි ජීවිතය කියන්නේ සම්බාධ සහිත ස්ථානයක්. ඊට පස්සේ මේ කෙලස් රජස් උපදින ස්ථානයක්. අභ්‍යවකාශය වගේ තමයි මේ පැවිද්ද. අනේකින්ද තමුන්ගේ පහසුවක් විවේකයක් හදාගන්න අප්‍රමාදී වෙන්න කියලා නැවතත් අවවාද කරනවා. එතකොට ඔන්න ඔය කියන කතාව අරගත්තොත් අපි පොඩ්ඩක් ඉදිරියෙන් තියාගත්තොත් ඔන්න ඔය විදිහට ඇතත් රකින්න ඕනි, බිසවත් රකින්න ඕනි, ඒ වගේම තමුන් රැකෙන්නත් ඕනි. එතකොට ඔය තියෙන තනි කර මෙන්න මේ අපි වඩන ප්‍රතිපදාව හා සම්බන්ධ ඒ ප්‍රතිපදාවේ උච්ච අවස්ථාවක් පිළිබඳ ප්‍රකාශයක් තමයි ඔය තියෙන්නේ. මේ අපි සිහිය පුරුදු වෙන්න ගියාම සාමාන්‍යයෙන් ඉතින් ඔය ඇවිදින ගමන් වාඩි වෙලා ඉන්න ගමන් එහෙම තමයි වැඩේ පටන් ගන්න. නමුත් එහෙම පටන් ගත්තර මොකද මෙන්න සිහිය පිළිමිගු කරන නියම අවස්ථාවක් මේ පුද්ගලයා දෙන්න සඳහන් කරනවා. නියමෙටම සිහිය තියනවාද කියලා හොයන්න පුළුවන් අවස්ථාවක් මේ පුද්ගලයා දෙන්න සඳහන් කරනවා. මෙන්න මේ අවස්ථාවේදී අපි කී දෙනෙක් නම් ඇතා බේරගෙන තමුණුත් නැසිලා බිසවත් නසාගෙන යන වෙලාවල් තියෙනවා. සමහර විට බිසව බේරලා ඉතුරු ටික නසාගෙන යන දේවල් තියෙනවා. නැත්නම් තමුන්ව බේරගෙන අර දෙක නසාගෙන යන දේවල් තියෙනවා. මේ විදිහ අවස්ථා කීයක් තියෙනවද? ඔය තුනම රැකගෙන අපි මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ කොච්චර කලාතුරකින්ද? කොච්චර දුර්ලභ අවස්ථාවක්ද මේ වගේ තුනම රැකගෙන ඉන්න අවස්ථාව? ඔන්න මේ අවස්ථා තුනම බේරගෙන ඉන්න අවස්ථාව. අනේ එතකොට අනේ මේ වගේ දෙයක් තමයි මේ කියන්නේ. එතකොට ඔය සිහිය කියන පුරුද්දේ සිහිය කියන හුරුවේ තියෙන උපරිම අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට දැන් සමහර විට සම කාලේ එනකොට ඒ එළි බහිනකොට ආපහු ඉතින් අමුඩ ගහගෙන එළියට බහිනකොට එහෙම නැත්නම් කොවිඩ් ලොක්ඩවුන් පොඩ්ඩක් අයින් වෙනකොට ඔන්න විදිහේ අත්දැකීම් වලට මුහුණ දෙන්න පුළුවන්. මෙන්න මේ ඇතත් බේරගෙන ඊට පස්සේ බිසවත් බේරගෙන මමත් බේරෙන්නේ කොයි විදිහටද කියලා යම් කිසි විදිහක අවස්ථා උදා වෙලා එන්න ඉඩ තියෙනවා. එතකොට ඒ අවස්ථාවල අපේ හිතෙන් කොයි විදිහේ සහයෝගයක් අපිට දෙයිද කියලා බලන්න පුළුවන්. කොහොම සහයෝගයක් හම්බ වෙයිද කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ කරපු කියපු කට්ටිය දන්නව ඇති කොයි විදිහටද සහයෝගේ ඒ වෙනුවට කොයි විදිහටද අර ඇබ්බැහියට අර තියෙන නතියට අර තියෙන ආසාව දිහාවට ඇදිලා යන්නේ කියන එක මේ තැනත්තට දකින්න පුළුවන්. අර හිතෙනුත් එක පැත්තකට අදිනවා, වටපිට ආවෙනුත් තව පැත්තකට අදිනවා. ඊට පස්සේ බෙල්ලත් බේරගන්න ඕනේ, බෙල්ලත් බේරගන්න ඕනේ. ඉතින් ඒ බේරිල්ල කොහොමද කරගන්නේ කියන එක ඉතින් ටිකෙන් ටික කරලා උත්සාහ කරලා බලන්න වෙනවා. මේ විදිහට ටිකෙන් ටික ඒ වගේ අවස්ථාවලට මුහුණ දීලා බලන්න වෙනවා. සමහර විට එකපාරට මේ පුරුද්දට බැහැපු ගමන් ආධුනික ශීර්ෂයෙන් ඉන්න කෙනෙක්ට මේ වගේ අවස්ථාවක් අපහසු වෙන්න පුළුවන්. නමුත් බැරි කියලා දෙයකුත් ඉතින් එහෙමට නෑ. ඔය ආධුනික බෝඩ් එකත් දවසයි දෙකයි තුනයි තියෙන්නේ. ඊට පස්සේ අර තමුන් ඇතුළත තියෙන ශක්තිය මත පදනම් වෙලා යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ ඒවා මට නම් බෑ කියලා ඉඳියොත් ඉතින් කවදාවත් පුළුවන් වෙයි කියලා නම් හිතන්න අමාරුයි. ඉතින් ඔය වගේ අවස්ථාවක ඔය වගේ අපි තුමු මෛතුණිය වගේ අවස්ථාවක ගොඩක් වෙලාවට කෙනෙක් පරාජිත හැඟීමක්, පැරදෙන හැඟීමක්, මෙන්න මේ බෙල්ලත් ගහලා යන ඇතත් නැති වෙන ඊළඟ බිසවත් නැති වෙන තත්යකට තමයි ගොඩක් වෙලාවටපත් වෙන්නේ. නමුත් ඒ විදිහේ පත්වීමක් තුළින් අපිට යන්න පුළුවන් කොයි විදිහේ ගමනක්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් සමහර විට මුලින් වරදින්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඔය වගේ දෙයක් අවස්ථාව උදා වුණොත් කරනම අදහස තමයි ගොඩ දෙනෙගේ තියෙන්නේ. මග නොආරින අදහස තමයි ගොඩ දෙනෙගේ තියෙන්නේ. මර විදිහට අවස්ථාවක් උදා වෙලා આવොත්. නමුත් ඉතින් ඒ විදිහේ අවස්ථාවක් උදා වෙලත් ඇවිල්ලා ඊළඟට හිත ඇතුළෙත් මෙච්චර කැමැත්තක් ඒ දිහාවට ඇදීමක් තිවිද්දිත් මේ වගේ දෙයක් නොකර ඉන්න එක්තරා විදිහක කොච්චරනම් පිස්සුවක් තියෙන්න ඕනේද කියලා හිතන්න කල්පනා කරන්න ඕනේ. මේ කොච්චර සිහියක් පිහිටවගෙන ඉන්න ඕනේද කියලා හිතන්න කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථා වලට මුහුණ දීලාම බලන්න වෙනවා මේ වගේ අවස්ථාවක මම කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ, මේ වගේ අවස්ථාවක මම මොන මොන දේවල්ද රැකගෙන ඉන්නේ කියන පරීක්ෂාව කරගන්න පුළුවන්. එතකොට අර විදිහට නොසැලී ඉන්නවා නම් අර විදිහට ඒ අවස්ථාව උදා වුණත් අර විදිහට හිතෙන් කැමැත්තක් තියුණත් අර විදිහට බාහිර පරිසරයේ ඒ කටයුතු යෙදිලා ආවත් මේක නොකර ඉන්නවා කියන එක තියෙනවා නම් අන්න ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව. ඒක තමයි නියම අර පෙන්වන ප්‍රතිපදාව. වෙන මුකුත් නෙමෙයි. ඒ වෙනුවට අපි වෙන වෙන ඊට අතරමැද දේවල් පෙන්නවා. නමුත් අර විදිහට කැමැත්තක් තියෙනවා. අර විදිහට අවස්ථාවක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. නමුත් නොකර ඉන්න පුළුවන්ද? වලකින්න පුළුවන්ද? අන්න ඒ වගේ වැලකීමක් තුළින් මොන විදිහේ ප්‍රතිපදාවක් වැඩෙනවාද කියන එක බලාගන්න පුළුවන්. ඊළඟ බොරුවක් කියන අවස්ථාවක් උදා වෙලා එනවා. ඊට පස්සේ හිතෙනුත් නැඹුරුවක් තියෙනවා බොරුවක් කියන. නමුත් අන්න පුළුවන්ද බොරු කීමෙන් වලකිලා ඉන්න කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඊළඟ අපි තමු මාස් කන්න කැමැත්තකුත් තියෙනවා. වටපිටාවේ සතෙකුත් ඉන්නවා. ආයුධයකුත් තියෙනවා. පුළුවන්ද නොමරා ඉන්න කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඔන්න ඕක උරගාලා බැලුවොත් තේරෙනවා. ඔන්න අර සතියේ සිහියේ ඒ මුදුන්පත් වෙන අවස්ථාවල් තමයි වගේ දේවල්. ඉතින් ඒවා ඉතින් වැලකීමෙන් ගෙදරල් ඇතුළට වෙලා ඉඳීමෙන් ඒ වගේ පරිසර දුරු කිරීමෙන්ම වඩන්න පුළුවන් ප්‍රතිපදාවක් නෙමෙයි. ඉතින් සමහර විට බුදුරජාණන් වහන්සේ මේ පිරිසට මේ විදිහට අවවාද කරාට මොකද ඒ සූත්‍රය ඉතුරු ටික කියන්නේ මෙන්න මේ ගිහි ජීවිතයේ ඉඳලා හරි කමක් නැහැ. මෙන්න මේ ප්‍රතිපදාව වඩන්න පුළුවන්ද? මේකට මුහුණ දෙන්න පුළුවන්ද? මේ විදිහේ ආරක්ෂාවක් තමුන්ට හදාගන්න පුළුවන්ද කියන දිහාවට තමයි ඉතුරු කොටස පෙන්වන්නේ. එතකොට මුලින් කියනවා මේ විදිහේ පහසුවක් හදාගන්න, මේ විදිහේ ඒ බාධක රහිත ස්ථානයක් හදාගන්න කියලා. නමුත් අන්තිමට කියනවා අන්නේ ඒ දරණ ප්‍රතිපදාව තුළම, ඒ ගෙවන ජීවිතය තුළම මෙන්න මේ විදිහේ ආරක්ෂාවක්, මෙන්න මේ විදිහේ පලියක්, මෙන්න මේ විදිහේ තමුන් කෙරෙහි යම් කිසි සිහියක් පිටව ගන්න පුළුවන්ද කියන දිහාවට තමයි දෙවනුව අරගෙන යන්නේ. එතකොට අර සම්බාධ වලින් ඉවත් වුණු පමණින් අර විදිහට අභ්‍යවකාශ වගේ ස්ථානයකට ගිය පමණින් මේ ප්‍රතිපදාව අපිට ඉදිරියට අරගෙන යන්න පුළුවන්. නමුත් නැවතත් අර කුණු ගොඩට වැටිච්ච වෙලාවක, නැවතත් අර කුණු එන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවක තමයි නියමම ස්වરૂපය, නියමම සිහියේ පමණ අපිට හොයාගන්න පුළුවන් එන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා ඕන තරම් උදා වෙලා එනවා. ඒ වගේ අවස්ථා ඕන පමණට මේ ජීවිතය තුළින් උදා වෙලා එනවා. උස් පහත් වීම ඕන පමණට අපේ ජීවිතවල මතුවලා එනවා. ඉතින් ඒ එන එන හැම අවස්ථාවකම ඒවෙන් පලා යන වෙනුවට, ඒවට එරෙහිව සටන් කරන වෙනුවට බලන්න පුළුවන්ද කියලා මෙන්න මේ බෙල්ලත් බේරගෙන, ඇතත් බේරගෙන, බිසවත් බේරගෙන මේ විදිහට බැලන්ස් එකක් හදාගන්න පුළුවන්ද කියලා බැලුවොත් අන්න ඒ තුලින් තමයි මේ ප්‍රතිපදාව යන්නේ. ඉතින් එක්තරා විදිහක අර සම්ප්‍රදාය අර තියෙන විශ්වාස මේ විදිහට කරන්න ඕනේ කියන හැඟීම් පොඩ්ඩක් කඩලා බිඳලා බලන්න වෙන අවස්ථා තමයි. ඉතින් අපි හිතමු දැන් සමහර විට කෙනෙක් හිතනවා දරුවෝ නම් දෙන්නයි. ඒක තමයි මේ සම්ප්‍රදාය. එතකොට අපි හිතමු දරුවෝ 7 දෙනෙක් කිව්වොත් අනේ ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟට රැකියාව නම් අපි කියනවා මොකද්ද දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. අනේ ඒක තමයි නියම රැකියාව මගේ දරුවාට කියලා කර දරන්න මතයක් ගෙන හැර දක්කන්න උත්සාහ කරනවා. ඒ වෙනුවට චිත්‍ර ශිල්පියෙක් වුණොත් අන්න ඒ වගේ දෙයක් හරියන්නේ. ඒක වැඩක් නැති වෘත්තියක්. ඔන්න ඔය විදිහට අපේ යම් යම් අදහස් උදහස් තියෙනවා. ඉතින් අර පොත් කන්දක් පාඩම් කරලා අර විදිහට බොහොම අමාරුයෙන් වෛද්‍ය වෘත්තියක් උපයගෙන දැන් කට්ටිය කොහෙටද ගිහිල්ලා තියෙන්නේ කියලා බැලුවොත් ඉතින් අමාරුයි. දරන්න අමාරුයි. නමුත් අර විදිහේ විවේකීව කරන රැකියාවකට යොමු වෙන්න අපේ හිතේ එහෙම කැමැත්තක් තියෙනවා. ඒ විදිහේ කැමැත්තකට අපේ දෙමාපියන්ගෙන් මොන විදිහේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ. ඊළඟට දරුවෝ හදනකොට කල්පනා කරනවා මේ දරුවන්ට දුකක් කරදරයක් නොයන විදිහට මං අග බලා ගන්න ඕනේ. දුකක් කරදරයක් එන දෙන්න හොඳ නැහැ කියලා. නමුත් එහෙම හදන දරුවෝ අන්තිමට අර සමාජයකට ගිහිල්ලා වැටුණාම ඒ යම් කිසි අවස්ථාවක් ගැළපීලා අහම මේ විදිහේ ඇතත් බේරගෙන විසවත් බේරගෙන බෙල්ලත් බේරගෙන ඉන්න ඕනේ අවස්ථාවක් ගැළපීලා අහම ඉතින් බෙල්ලත් ගහලා යනවා ඇතත් නැති වෙනවා විසවත් නැති වෙනවා වගේ එකක්වත් බේරගන්න නැති තත්ත්වයකට තමයි ගොඩක් වෙලාවට වැටෙන්නේ. ඒක හින්දා අය පොඩ්ඩක් සමාජයට යවලා පොඩ්ඩක් දුකක් පුරුදු කරලා හදන්න වෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර විට අන බස් එකක ඒ පොදු ප්‍රවාහන සේවයක දරුවෙක් නොයන ගම නොයන යන දෙන්නේ නැති පමණට දෙමව්පියෝ පහසු සලසනවා. නමුත් දවසක යන්න උන දවසක මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් මතුවෙලා හරි බස් එකක එන්න උන දවසට අන්න ඉතින් මේ දරුවාට පුළුවන්ද මේ වගේ දෙයකට මුහුණ දෙන්න. සමහර විට මිනිහෙක් ඇවිල්ලා හේත් වුණ පමණින් අන්න මේ ගමන වලකිනවා. මේ විදිහයට කෑ ගහගෙන අඬාගෙන මේකට මුහුණ දෙන්න බැරි තත්වයකට එනවා. එහෙම නැත්නම් අපි බොහෝම අධ්‍යාපන මට්ටම් හොයාගෙන යනවා. නමුත් අර පොළට ගිහිල්ලා එළවලු ටිකක් ගන්න තේරෙන්නේ නැති ස්වරූපිකින්. ඉතින් ඇති අධ්‍යාපනයේ වටිනාකම මොකද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට බැලුවොත් යම් පමණකට දුකක් කරදරයක් ජීවිතවලට ආ යුතුයි. ඒම හරහා තමයි මේ විදිහේ ප්‍රතිපදාවක් වැඩේ. මේ විදිහේ ගමනක් ටිකෙන් ටික දියුණු වෙලා එන්නේ. එහෙම නැතුව කිසිම ඒ විදිහට දෙයකට මුහුණ දෙන්න පුරුද්දක් නැති, ඒ විදිහට සමාජයක ගනුදෙනු කරන්න පුරුද්දක් නැති, ඒ විදිහට මිනිස්සු එක කතා බහ කරන්න පුරුද්දක් නැති කෙනෙක් කොයි විදිහටනම් අර විදිහේ පාරක් අර විදිහ අවස්ථාවක් හොයා ගන්නවද මුහුණ දෙනවද කියන දේ අපිට ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඉතින් ඒ අවස්ථාවවලදී හැම වෙලේම අපි තම තමුන් විදිහට උත්සාහ ගත යුතුයි. මෙන්න මේ ටිකක් වෙහෙසක් ආවට කමක් නැහැ. ඒ වෙහෙස තුලින් මට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ සැක සංකාවට කමක් නැහැ. ඒ සැක සංකාව තුලින් මට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම යන්න යන්න තේරෙනවා මොකද්ද මෙන්න මේ උස් පහත් වීම තියුණාට ඒ උස් පහත් වීම අතරේ ගමනක් තියෙනවා. ඒ ගමන අපි යෙදෙන්නේ ගොඩක් වෙලාවට දුර ඈත තියෙන ඒ ආරක්ෂිත භූමියක් දිහාවට තමයි ගමන යෙදෙන්නේ. එතකොට ඒ ගමන යාම සඳහා අනිවාර්යෙන් මේ රළවල උස් පහත් වීම අපි පසු කර යා යුතුයි. ඒ රළවල උස් පහත් වීම පසු කරන්නේ නැතුව අපි ඒ දිහාවට යන්න හැකියාවක් නැහැ. ඒ ඉලක්කයට අපිට යන්න හැකියාවක් නැහැ. එතකොට අර රළවල උස් පහත් වීම එන්න එන්න අර එහෙම නැත්නම් අපි කලින් කිව්ව විදිහට මේ දුක් මේ ජීවිතේ එන්න එන්න ඒ දුක ඒවා කියන අදහසකින් තව තව රළ උස් පහත් වේවා කියන අදහසකින් අපිට මේවට මුහුණ දෙන්න පුළුවන්. ඒ මුහුණ දෙන්න දෙන්න අපිට තේරෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ උස් පහත් වීම වලට අපේ තියෙන ප්‍රතික්‍රියාව අඩු වෙලා අර ඈත දූපතට යන ගමන පිළිබඳ අපේ හැඟීම අපේ අවධානය ටිකෙන් ටික වැඩි වැඩියෙන් යොමු වෙලා එනවා. ඉතින් මේ පෘථග්ජනයා කියන්නේ එහෙම නැත්තම් මේ ධර්මය නොඇසූ තැනැත්තා කියන්නේ මොකද්ද? අන්න අනිවාර්යෙන් මෙන්න මේ උස් පහත් වීම පිළිබඳ කතා කරන කෙනෙක්. නමුත් ආර්යයන් වහන්සේ කෙනෙක් කියන්නේ අනිවාර්යෙන් අර දූපත පිළිබඳ අදහසකින් අර දූපත පිළිබඳ කතාවකින් ඉන්න කෙනෙක්. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ යම් කිසි විදියක පෘථග්ජනයන්ට සත්‍යයි කියලා යම් කිසි දෙයක් තියෙනවද? ආර්යයන් වහන්සේට ඒක බොරුවක්. ඊළඟට ආර්යයන් වහන්සේට සත්‍යයි කියලා යම් කිසි දෙයක් තියෙනවද? පෘථග්ජනයන්ට ඒක බොරුවක්. ඊට පස්සේ මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු සැපයි කියලා යම් කිසි දෙයක් කියනවද? ආර්යයන් වහන්සේට ඒක දුකක්. ආර්යයන් වහන්සේ සැපයි කියලා යම් කිසි දෙයක් තියෙනවද? මෙන්න මේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒක දුකක් කියලා අන්න ඒ විදිහට මේ උඩු යටි කුරු කරලා කණ පිට පැති දෙකක් පෙන්නවා. අන්න අර සම්ප්‍රදාය සහ සම්ප්‍රදාය බිඳීම අතර පැති දෙයක් පෙන්නවා. එතකොට අනිවාර්යෙන් ඒ සම්ප්‍රදාය හරහා යා යුතු ගමනක් තියෙනවා. එතකොට මුලින් බාරගෙන පටන් ගත්තට මොකද අන්න ටික කාලෙකින් මේක බිඳලා මේක හරහා යන්න අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපි බලමු සමහර විට ඔය මුහුදු බඩ දුම්රිය මාර්ගයක වගේ යනකොට අපිට දක්නට ලැබෙනවා මේ වැල්ලේ වාඩි වෙලා යම් කිසි විදියක බොහොම බරපතල කාර්යයක යෙදිලා ඉන්න මිනිස්සෙක්. මේ මිනිස්සයා බොහොම පහසු ඉරියව්වකින් වාඩි වෙලා අන්න අහස දිහා බලාගෙන ඉන්නවා. සමහර විට වැල්ලේ ඉරි අඳිමින් ඉන්නවා. එතකොට අන්න අර අපි වැසිකිළියක් නංගේ ඇතුළෙම තියෙන්න ඕනේ කිව්වට මොකද මේ මිනිස්සයාගේ එහෙම අදහසක් නැහැ. අර රේල් පාර කෝච්චි ගියා කියලා අදහසකුත් නැහැ. ඉතින් අර මුහුද දිහා බලාගෙන අහස දිහා බලාගෙන බොහොම විවේකයෙන් යම් කිසි එද කටියුත්තක යදිලා ඉන්නවා. එතකොට අන ඕපන් එයා ටොයිලට් එකක් තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ මේ වටපිටාව පිළිබඳ හැඟීමක් වටපිටාව පිළිබඳ එහෙම වෙහෙසක් ගැනීමක් අපිට පේන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර හුරු වෙච්ච දේ ඒ විදිහට කරගෙන යනවා. එතකොට ඕයේ පිළිබඳ ලස්සන සින්දුවකුත් තියෙනවා මෙන්න මේ සිහියෙන් කොහොමද මේ වගේ කෘත්‍යයක් කරන්න කියලා. ඒක ඉතින් අපි පස්සේ දවසක වගේ කියමු. ඉතින් කොහොම හරි අන්න මේ විදිහේ සම්ප්‍රදායක් මිදින්න අපිට හැකියාවක් තියෙනවා. මේ සම්ප්‍රදාය හරහා යන්න අපිට හැකියාවක් තියෙනවාද කියලා තමයි අපේ ප්‍රශ්නේ. කරන දේ තුලින් ඒ විදිහ උත්සාහයක් දරනකොට අපේ හිත තුලින් කොච්චරනම් වෙහෙසක් මතුවලා එනවද? අර උස් පහත් වීම වලින් කොච්චරනම් වෙහෙසක් මතුවලා තියෙනවද? නමුත් ඒ උස් පහත් වීම අතරින් අපිට අන්න අර විදිහ දිවයිනකට යන්න අර විදිහේ ආරක්ෂිත භූමියකට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් එවැනි වූ හැකියාවක් තම තමන් තුලත් දිනු කර ගැනීම සඳහා එවැනි වූ ආරක්ෂිත භූමියක් තම තමන් තුලත් මතු කර ගැනීම සඳහා මේ කෙටි ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු
සාදු සාදු.